हम जो समाधान मंत्र नमस्कार संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समाधयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समाधयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समाधयामि मुसावादा वीरमणि सिक्खापदं समाधयामि सुरामेरय मज्जपमा दत्ताना वीरमणि सिक्खापदं समाधयामि नेति सारण सहित पंचशील समाधान मार्ग फल निवंकुश हेतु साधक धर्म देखना व मनोहरी श्रवणीय करना नित्यंतीन मनोहरी प्रश्न गतिविधि में साक्षात्कार करना नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स सप्ते संखारानिच्छाति यदा पन्याय पश्यति अत निंदति दुखे एष मंगो विसुंध्याति। धर्म सोनाभिलाषी श्रद्धा संपन्न कारुणिक पिंगतुनि हम दिनाम गण्य सुदानं गण्य लोतुरा बुद्रिजानं हंसे තමන්ගේ මනස නැත්තම් සිත සංවර කරගත යුතුයි. නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊට වමනාවෙන්ම මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. කුමක් නිසාද? මම බොහෝ විට මතක් කරලා තියෙනවා, නීවරණ අනුගිය ධර්මයෝ අපිට හොඳට හුරු පුරුදුයි. එබඳු වචන අදහස් අපිට ඉක්මනින් මතක හිටිනවා, මතක තියෙනවා. නමුත් නීවරණ ධර්ම දුරු වෙන ආශ්‍රය ක්ෂය කිරීමට උපකාරී ධර්මයෝ අපිට හුරු පුරුදු නැහැ. ඒ නිසා ඒ ධර්මය අපේ මතක ලේසියෙන් රැඳෙන්නේ නැහැ. ඒගාව කාරණාව තමයි මේ ධර්මය බොහෝසෙයින්ම අතිශයම ගැඹුරුයි. අද මම පෙන්වන්නට හදන දහම් කරුණුත් ඉතාමත්ම සියුම්, ඉතාමත්ම කියුණු ගැඹුරු අරුතක් පෙන්වන ශුන්‍යතා පටිසංයුක්ත ධර්මයක්. ඉතින් සකසා ශ්‍රවණය නොකළොත් සිංහතුන්ට මේකේ අර්ථය තේරුම් ගන්න බැරි වෙයි. ඒ දේශනාව අතරතුර පෙරපසු වචනයක් අතහැරුණා සිංහතුනි, ඒ පෙන්වන අර්ථය තමන්ට තේරුම් ගන්න බැරි තරමට අසීරු වෙනවා. ඒ නිසා මුලින්ම මතක් කළේ හොඳට උමනාවෙන්ම ධර්මයේ ශ්‍රවණය කටයුතු කිරීම. මොකද ධර්මයේ සඳහන් වෙනවා සසරගත පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන බවකට ලක්ෂණයක් හැටියට පෙන්වන මොකද්ද? සකසා සද්ධර්මය ශ්‍රවණය කරන බව. මොකද බුද්ධෝත්පාද කාලයක් ලැබිලා, මනුස්ස ජීවිතයක් ලැබිලා සද්ධර්මයක්, සසර දිගින නියම ධර්මයක් ලැබුණොත් ඊගාවට අඩුව තියෙන තමන්ගෙට නීවරණ ධර්ම තමන් සිහිය නුවණ දේශනාවට යොමු කරන පමණකින්ම තමන් තුළ නීවරණ ධර්ම දුරු වෙන විදිහට සක්කසාය දේශනාවට මනස යොමු කළොත් එපමණකින්ම එයා සුදුසුයි කියන ධර්ම අවබෝධ කරගන්නට. ඒ නිසා සුනාත කියලා කියනකොට, ඇසිය යුතුයි කියනකොට මොනවා හෘදයක් අහන විදිහට නෙවෙයි. ඒකෙදි ආරම්භ ධාතු නෙක්කම ධාතු පරක්කම ධාතු කියලා ආරම්භයේදී තියෙන අවධානය වගේම එක පවත්වගෙන යෑමේ යෑමේදී ඒ වුණාම තමන් තුළ රැඳෙන්න ඕනේ. දේශනාව අවසානයේදී ඒ වුණාම අවසන් වෙන්නට ඕනේ. ඒ විදිහට වුණාවෙන්ම ශ්‍රවණය කළොත් තමයි මනාවකට ධර්මයේ ශ්‍රවණය කළා යන ගණිතය යන්නේ. ඒ නිසා බණ ඇසීම තමයි මේ මෙතන තියෙන වඩාත්ම වැදගත් කොටස. සසරය දුකින් නිතර වෙන්න තමන්ගේ පැත්තෙන් සම්පූර්ණ කළ ගත යුතු පළවෙනි කාරණාව තමයි සකසාම ධර්මයේ ශ්‍රවණය කරන බව. ඒ නිසා මේ මොහොතේදී, මේ ටිකේදී වුමනාවෙන්ම තමන් නොයෙක් නොයෙක් විතර්කවලට ඉඩ නොතියා තමන්ගේ මනස වචනයක් වචනයක් ගානේ තබා ගන්න වර්තමානයේ ඉන්න. මේ ඇහෙන වචනයක් වචනයක් ගානේ වොමනාවෙන් තිබුණාම හිත එහෙම කියන්නේ නැහැ. ඒකයි මේ බණ ඇසීමම භවනාමය ආනිසංස කියන්නේ. මේ මොහොතේදී සිංහතුන්ගේ මනසට අතීත දේවල් අරමුණු වෙන්න නොදී අනාගත දේවල් අරමුණු කරන් නැතුව වර්තමානයක ඉඳීමෙන් භවනාමය ආනිසංස සිද්ධ වෙනවා. එතකොට ඒ වගේම සිංහතුනේ අපිට ලැබුණු මේ අවස්ථාව ඉතාමත්ම වටිනා දුර්ලභ අවස්ථාවක්. මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කරනවා සසර ගොඩාක් දුක් බව. දවසක් අර කඩි ගුලක් පෙන්නලා ආනන්ද මහරහතන් වහන්සේකින් අහනවා, ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කරන ආනන්ද, මේ කඩි ගුලේ චක්‍රවර්ති රජ නොවුණු එකම කඩියක්වත් නැහැ කියලා. එතකොට අපි ගැන කවර කතාවද? අපි ප්‍රදේශයකට, පළාතකට, ස්ථානයකට සමහර විට අද අධිපති මුල් වෙලා ඉන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයි, අපි හැම කෙනෙක්ම මුළු පොළොවටම අධිපතිකම් කරපු අය. නමුත් සසරගත ස්වභාවය මත ආපහු මේවා අතහැරලා ආයෙත් මෙතන. එනිසා හැම දිනකට වර්තමානයේ ලැබිලා තියෙන දේ තුල විතර ප්‍රමාදී වෙන්නේ නැතුව මේ ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන හැම දිනාම වුණාවෙන් සසර දුකින් එතර වෙන්න කටයුතු කරගන්න කියන කාරණාවත් මතක් කරනවා. ඒ වගේම පොඩි උපමාවකින් මම මේ ධර්මයේ වටිනාකම මතක් කරන්නම්. අපි කියමු මේ ලෝකේ කවුරුත් අධිපතිකමට ප්‍රධානත්වයට හරියට උත්සාහවත් වෙන එක වටිනාකමක් දකිනවා. අපි කියමු නිලතලාති නැත්නම් කාම වස්තු නැති හොඳ නිලතලයක් රජකම කියන එක. අපි කියමු ලෝකෙටම අධිපති රජකම කියන. අපි කියමු එහෙම රජ කෙනෙකුට දරුණු රෝගයක් හැදුණා කියලා. දරුණු රෝගයක් හැදුණොත් නොඑක් වෛද්‍යවරු ගෙනල්ලා ප්‍රතිකාර කරන්න දැන් මේ රජතුමා උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙලා 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 නමුත් ඒ හැම වෛද්‍යවරයෙක්ම කියන අපිට හොඳ කරන්න බෑ අපිට හොඳ කරන්න බෑ කියලා. එක වෛද්‍යවරයෙක් ඇවිල්ලා කියනවා රජතුමනි මේ රෝගය සුව කරන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඔබතුමා මේ රජය අතහැරලා අහවල් වනාන්තරයකට ගිහිල්ලා අහවල් කොළ ජාති කකා ගස්වල පොතු කකා කාලයක් හිටියොත් නම් ඔය රෝගේ සුව වෙනවා කියලා කිව්වොත් රජකම අතහැරලා කැලේට ගිහිල්ලා කොළ පොතු කකා ජීවත් වෙන්නේ නැති විදිහට ජීවත් වෙනවා. ඇයි? නොමැරීම කියන එක රජකමට වඩා වටින නිසා. හැබැයි හොඳට මතක තියාගන්න ඒ නොමැරීම නොමැරෙන්න බෑ. මරණය ටිකකට කල් දාගන්න එක මරණය ටිකකට කල් දාගන්න එක රජකමටත් වඩා වටින නිසා. එතකොට පින්වතුන් හිතන්න සදාතනිකවම ජරා මරණ දුකේ මිදෙන ධර්මයක් හැමෙදි අපිට අතහරින්න බැරි මොනවද කියන එක. රජ කෙනෙක් තාවකාලිකව මරණය කල් දාගන්න උනත් කැමති රජකම අතහරින්න නම් සදාතනික චරා මරණ දුකෙන් නිදහස් වන ධර්මයක් හමුවේදී අපිට අතහරින්න බැරි මොනවද කියලා පින්වතුන් නුවණින් හිතන්න. ඒකයි පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ ධර්මය ඇහෙනකොට රජවරු රජකම් අතහැරියේ, සිටුවරු සිටුකම් අතහැරියේ, මහා ධන කුවේරය ධනය අතහැරලා පාත්තරයක් හදලා කතට අරගෙන ගෙයක් ගෙයක් ගානේ බත් හිඟා කකා ගියේ දිනමුකුත්ෙන් දැනමේ ධර්මයට ගෞරව කිරීමෙන් ධර්මය වෙනුවෙන් ධර්මයට ජීවිතය පූජ කළා. අනිත් කිසිම දෙයකින් දුකෙන් මිදෙන්න බැහැ කියලා දැකපු නිසා ඉතින් පින්වත්තුනි ඕගොල්ලන්ට හරි වාසනාවන්තයි. ඕගොල්ලන්ට අද දවසේ ධම්මලක් තියෙනවා. සදාතනිකවම එක ජීවිතයක මරණය කල්දා ගන්නට නෙවෙයි, එක ජීවිතයක මරණය මිදෙන්නට නෙවෙයි, සදාතනිකවම ජරා මරණ දුකෙන් නිදහස් වෙන ධර්මයක් මාර්ගයක්. ඒ නිසා බොහොම ආදරෙන් මේ ශාසනය සිදු කරන්න තමන්ගේ වටපිටාව මොනතරම් විෂමකාරී වටපිටාවක් වුණත් නුවණක් තියෙන ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ කෙනා ඒවා කෙනාට ඒවා ඒ තරම් දෙයක් නෙමෙයි. සසර පරතරක් හොයන කෙනාට මේ ලෝකයේ තුල සාරවත් දෙයක් ලැබෙන්නේ නැහැ. එයා දකින්නේ ලෝකයේ තුල එකම වේදිකාවක රංගපාන නාට්‍යයක් විතරයි කියලා. එනිසා ඒ බවත් සිහි තබාගෙන මේ සදාතනික ජරා මරණ දුකෙන් එතර වෙන්න අපිට උපකාරී වෙන ධර්මඥානය ලබා ගන්න ඕනේ කියන කලනාදහසින් හැම දිනම මෙතනින්දම මේ ධර්මයේ ශ්‍රවණය කරගන්න ඕනේ. මුතුනි මම අද මාතෘකා කළේ බුදුජානන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දු දුක්ඛේ සමග්ගෝයි සුද්ධිය. සියල් සංස්කාරය අනිත්‍යයි කියලා යම් කලක විදසුන් නොවනින් දැක්කොත් එදාටයි දුකේ කල කෙරෙන්නේ. ඒ කල කිරීම නිවනට මගයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ බඳු කල කිරීම කැටි වෙච්ච කෙනයි නිවන් දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මාතෘකාව යටතේම මේ ගාථාව මම මේට පෙර ධර්ම දේශනා කළා තියෙනවා. නමුත් මට මෙතනදී සබ්බේ සංඛාරා කියනකොට සියලු සංස්කාරයෝ කියන්නේ මොනවද? ඒවා අපේ ජීවිතෙන් දකින්නේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නැහැ. කවුරුවත් දකින්නේ නැහැ කියලා මට හිතුණා. එහෙම නෙවෙයි, මේකේ අර්ථය තමන්ගේ ජීවිතෙන් දකින්න විදිහටම පෙන්වනවා. පෙන්නලා මෙන්න මේ විදිහටයි සිළු සංස්කාරය අපේ ජීවිතේ අරමුණක් ගානේ අපිට හම්බ වෙන්නේ කියලා පෙන්නලා, එබඳු ධර්මයන්ගේ අනිත්‍ය බලන්න ඕනේ, අනිත්‍ය දකින්න ඕනේ මොන විදිහටද කියලා පහතලා දුන්නොත් වටිනවා කියලා හිතුණා මට. ඒ නිසා අද මම මේ වෙනද කරපු ගාථාව මාතෘකා කරලා වෙනත් ක්‍රමයකටයි ධර්ම දේශනාව කරන්නේ. මොකද එකම මාතෘකාව තුල සමහර අය හිතන්න පුළුවන් එදා ස්වාමීන් වහන්සේ දේශනා කළේ මහා වෙන එකක් අද වෙන එකක් කියලා නෑ. එකම ගාථාවක් තුල පුද්ගල නානත්වය මත පරියාය නැත්නම් ක්‍රම නානත්වය මත බොහෝ ක්‍රමවලට දේශනා කරන්න පුළුවන්. එතකොට ඒක දේශනීය ප්‍රඥාවේ හැකියාවක්, අර්ථය අඩු වෙන්නේ නැහැ. අර්ථ එකම වස්තුවක එකම දෙයක නොයෙක් පැතිකඩවල වලින් පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ සබ්බේ සංඛාර අනිච්ඡාති කියන ධර්මතාවයේ තවත් එක්තරා පැතිකඩකින් බලුවාම තේරෙන ආකාරයක්. ඒ නිසා හැමදෙනාම බොහොම වුණාවෙන් අහන්නට ඕනේ. එතකොට සබ්බේ සංඛාර කියනකොට සබ්බේ කියන වචනයක් කිව්වහම බුදුරජාණන් වහන්සේ කොතනක හරි එතන නිෂ්පර්යාය, මෙතනදී ධර්මය කොටස් දෙකකට බෙදනවා, පර්යාය නිෂ්පර්යාය කියලා. පර්යාය කියලා කියන්නේ එක ප්‍රදේශයක්, එක ක්‍රමයක්, එක පැත්තක්, එක පැතිකඩක් විතරයි. එතකොට නිෂ්පර්යාය කියලා කියන්නේ එක ක්‍රමයකට නෙමෙයි, ඔක්කොම ක්‍රම හසු වෙන විදිහට. අපි උපමාවකින් කිමුතුන්ට මතක් කළොත් දෙවියෙක් වෙන්න තියෙන පාර මොකද්ද? නැත්තම් අපි කියමුකෝ දෙවියෝ මිනිස්සුව මැරෙනවද කියලා අහුවෝ එක පරියායක ඕ මිනිස්සුව මැරෙනවා කියලා කිව්වේ. එතකොට සියලු සත්‍යෝ මැරෙනවද කියලා අහුවාම ආයෙත් බ්‍රහ්මියෝ ගැනයි දෙවියෝ ගැන යහන්න ඕනේ නැහැ. දෙවියෝ මැරෙනවද කියලා අහුවෝ දෙවියෝ ගැන විතරයි අහුවේ. මිනිස්සුව මැරෙනවද කියලා අහුවෝ මිනිස්සුව ගැන විතරයි. ඒක පරියායයි. සියලුම සත්‍යෝ නරෙනවාද කියලා හෙවු නිස්පර්යායෙන් ඔක්කොම අහුවෙලා එක වචනේ. අන්න ඒ වගේ දැන් සංස්කාර ගැන කතා කළාම එක එක විදිහට අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කතා කරන්න පුළුවන්, සංකත සංඛාර කියලා කතා කරන්න පුළුවන්. මෙතනදී සබ්බේ සංඛාරා කියලා කිව්වම සියලුම සංස්කාරයන් අයිති වෙලා තියෙනවා. තේරුණාද? සබ්බේ සංඛාරානිච්ඡාති කියන සියලුම සංඛාරයන්ගේ අනිත්‍ය දකින්න ඕනේ. එතකොට සියලුම සංස්කාර කියලා කියනකොට ඒ සියලුම සංස්කාර කියන මාතෘකාව කොටස් හතරකට බෙදන්න පුළුවන්. හොඳට ගන්න, සබ්බේ සංඛාරා කියනකොට ඉතුරු නැහැ සියලුම සංස්කාර ගැන කියනවා. සියලුම සංස්කාර කියන වචනේ ආපහු අපිට බෙදුවාම සංඛත සංඛාර, අபிසංඛත සංඛාර, අபிසංකරණක සංඛාර, ප්‍රයෝග අபிසංඛාර කියලා සංඛාරයේ කොටස් හතරකට බෙදෙනවා. මම ඒක පැහැදිලි කරන්නම්. සංඛත සංඛාර කියලා කියන්නේ හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච, හේතුන්ගෙන් නැත්නම් ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච කියන අදහසින් සංඛතයි කියලා කියනවා. සකස් වෙච්ච අර්ථයෙන් සංස්කාර අபிසංකත කියලා කියනවා විපාක වශයෙන් හටගත්ත. කර්මයකට විපාක වශයෙන් හටගත්ත ටිකද කියනවා අபிසංකත සංඛාර කියලා. අபிසංකරණක සංඛාර කියලා කියනවා කර්මවලට. පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනිජ්ජාபிසංකාර කියලා කියන්නේ. ඒ කර්ම නැත්නම් අවිද්‍යාවච්ච සංඛාර කියලා කියන්නේ. ඒ අபிසංකරණක සංඛාර. ඊට පස්සේ ප්‍රයෝග අபிසංකාර කියලා කියනවා කර්ම ක්ෂය කිරීම පිණිස පවතින කර්ම. එහෙම නැතිනම් ලෝකෝත්තර මාර්ගසිතක ඵලසිතක යෙදෙන චේතනා කර්මයක්. හැබැයි මේ කර්මය කර්ම ක්ෂය කිරීම පිණිස උපකාරයි මිසක කර්ම රැස්වීමට උපකාර නැහැ. ඒ නිසා ඒකට කියනවා ප්‍රයෝග අபிසංකාර කියලා. මෙන්න මේ ධර්මතා හතර අපේ ජීවිතයෙන් අපි දැනගන්නට ඕන ඉස්සෙල්ලා. සංකත සංඛාරේ අපි අපේ ජීවිතයෙන් හඳුනගන්නේ කොහොමද?
අபிසංකත සංඛාරය හඳුනගන්නේ කොහොමද? අபிසංකරණක සංඛාරය නැත්නම් කර්ම කියන එක හඳුනගන්නේ කොහොමද? නැත්නම් පයෝග අபிසංකාර නැත්නම් කර්මයෙන් නිදහස් වීම පිණිස පවතින කර්මය කියන්නේ මොන වගේ මානසික මට්ටමකටද කියන කාරණාව අපි ජීවිතයෙන් දකින්නට ඕනේ. අපි මෙහෙම ගත්තොත් ඒ කියන්නේ අපිට අරමුණක් අරමුණක් ගානේ ගත්තොත් මේක විස්තර කරන්න පුළුවන්. අපි කියමු ඇහැට පෙනෙන රූපයක් ගන්න. මේ ධර්මතා හතර ඇහැට රූපයක් හම්බෙනකොට මේ ධර්මතා හතර යෙදෙන්නේ කොහොමද? කින කාරණාව? කනට ශබ්දයක් ඇහෙනකොට මේ ධර්මතා හතර යෙදෙන්නේ කොහොමද කියලා මේ ස්පර්ශ ආයතන 6 මොකද තියෙන හැම කර්මයක්ම තියෙනම ස්පර්ශ ආයතන 6 තුල ගොනු වෙලා තියෙන්නේ නැේද? මේ ස්පර්ශ ආයතන 6 පරිබාහිර ධර්මතාවයක් හම්බෙන්නේ නැහැනේ. ලෝකේ කියලා කියන්නේ සංකතය කියලා කියන්නේ කුසල අකුසල ඔක්කොම ටික තියෙන්නේ ස්පර්ශ ආයතන 6 මතනේ. හරි. අපි ඇහැට රූපයක් පෙනෙනවා කියන ධර්මතාවය ගන්න. ඇහැට රූපයක් පෙනෙනකොට ඒ රූප දකින්න ඇහැ තියෙනවා නම් ඒ ඇහැට හමු වෙන වර්ණ සතහනක් නැත්තම් වර්ණ රූපයක් තියෙනවා නම් ඒ ඇහැයි ඇහැට හමු වෙන රූපයයි කියන්නේ කර්මයක් නෙවෙයි. කර්මයක විපාකිකුත් නෙවෙයි. ලෝකෝත්තර ධර්මතාවයකුත් නෙවෙයි. ඒ නිසා ඇහැ ඇහැට හමු වෙන රූපයයි සංකත සංකාරය. පත්‍යෙන් සකසෙච්ච එක. කනබුල ආහාර පත්‍යෙන් සකසෙච්ච එක. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික ආහාරයට උපකාර වෙලා ආහාරය නිසා මේ ඇහැ හැදිලා. ඇහැ නිසා රූප හැදිලා. එතකොට ඇහැයි රූපයයි දෙකයි ඉති ඔය කියපු සංස්කාර හතරේදී. සංකත සංකාරයට යයි. පැහැදිලිද? ඊට පස්සේ ඒ ඇහැ රූපය දෙන්න නිසා රූප දකින්න හිත උපදිනවනේ. අපි ඒකට කියනවා මොකද්ද? චක්කු විඥානය කියලා. ඒ චිත්ත සමග රූප දැනගන්න චිත්ත සමග එකට උපදිනවා චක්කු සම්පස්ස. චක්කු සම්පස්සෙන් උපන්න වේදනාව රූප සංඥා රූප සංචේතනා කියලා චෛතසික සිටිවිලි ටිකක්. ඒ චක්කු විඥානයයි ඒ සිටි විලි ටිකයි අයිති විපාකයකට, ඒ කියන්නේ අபிසංකත සංකාරයි. හොඳට ගන්න, ඇහැ රූපය දෙක අයිති මොන සංකාරයකද? සංකත සංකාරයට. ඒ දෙන්න ගැටිලා උපදින සිත චක්කු විඥානයයි තුකේටද? අபிසංකත සංකාරයට. ඔන්න මේ දෙන්න එක පැත්තක්. එක පැත්තක් කියන්නේ සම්පූර්ණම පුරාණ කර්ම භවය නියෝජනය කරමින් තමයි මේ දෙන්න තියෙන්නේ. මේ ටික මේ ඇහත් රූපයත් කියන ටිකේ හෝ ඒ දෙන්න ගැටිලා උපදින චක්කු විඥානය, එයින් උපදින ඒ ස්පර්ශයෙන් උපදින වේදනා සංඥා චේතනා කියන ටික හෝ, ඒ කියන්නේ ඒ චක්කු විඥානය වේදනා සංඥා චේතනා කියන ටික උපන්න කියන අපිට යමක් පේනවා කියන කොට. හැබැයි හොඳට මතක තබා ගන්න, පෙනෙනවා කියනකොට පෙනෙනදී දැනගන්න බව නෙවෙයි, පෙනෙන බව. පෙනෙන බව, පෙනෙන බව කියනකොට පුංචිම පුංචි ලදරුවෙකුට වුණත් මේ අරමුණ පේන්න පුළුවන් නේද? නමුත් එයාට අමුතු දැනගැනිල්ලක් නැහැ. ඒ වගේ කිසිම දැනගැනිල්ලකින් තොරව කිසිම මානසික විනිශ්චයකින් අදහස් වලින් තොරව කිසිදු විස්තරයකින් තොරව ඇස් ඉදිරිපිටට රූපේ පෙනීම මාත්‍රේ පමණයි අයිති මෙන්න මේ පුරාණ කර්මෙන් හටගත්තා කියන ටිකට. පුරාණ කර්මෙන් හටගත්තා කියන ටිකට. පුරාණ කර්මෙන් හටගත්ත කොටසට සංඛාරයන්ගේ දෙකක් අයිති වෙලා තියෙනවා. මොකද්ද? සංකත සංකාර සහ අභිසංකත සංකාර කියන ටික. හරිද? හරි. ඔන්න දැන් ඇහැට පෙනෙන ටික පෙනෙනවා. හැබැයි පෙනෙන දේ ආරම්භය රාග, ද්වේෂ, මෝහ වශයෙන් කිසිදු විදිහක මනස හැසිරීමක් මේ තුල කරන්න බෑ. පෙනීම මාත්‍රේ විතරයි. මේ පේනවා කියන ටික විතරයි සීමා නොකරලද මනස. පෙනෙනදී අහවල් දෙයි කියන විස්තරයක් නැහැ. ඔකට මම පහසු වෙන්න උපමාවක් ගන්නම්. වෙනදටත් මම කතා කරලා තියෙනවා. කිසිම අපි කීප දෙනාම කිසිම කෙනෙක් නොදන්න භාෂාවකින් කවුරු හරි ඇවිල්ලා කතා කරුවොත් අපිට සද්ද ඇහෙන්නේ නේද? ඇහෙනවා. ඒ සද්ද අහන කනත් අයිති සංකත සංකාරයයි. ඒ දෙන්න ගැටීම නිසා උපදින සෝත විඥානය ඒ සද්ද ඇහෙන බව දැනගන්න සිතුවිලි ටික අයිති අභිසංකත සංකාරයට. නමුත් ඒ සද්දේ අපිට ඇහුනට ඒ සද්දේ ආරම්භය අපිට මොනවද තේරෙන්නේ? කිසිම භාෂාවක් අපි දන්නේ නැහැ සද්දේ ඇහෙනවද? නමුත් එයා මට මං ගැන හොඳක් කිව්වා කියන අදහසක් අපිට එයිද? නැහැ. එහෙමනම් මං ගැන නුගුණයක් කිව්වා, මට දෝෂාරෝපණයක් කළා, මට බැන්න කියන එකක් අපිට තේරෙයිද? නැහැ. එහෙනම් එයා මෙන්න මේ වගේ දෙයක් ගැනයි අදහස් කරන්නේ කියන එක ගැන හැඟුමක් හොයෙයිද? නැහැ. අපේ මනසේ කිසිම චිත්‍රයක් ඒ සත්‍ය ආරම්භය නැහැ. ඒකින් වෙලා තියෙන්නේ අපිට හිතින් කියින් කිරින් කරන්න ඉඩ නැති වෙලා නේද? හොඳයි. මොහොතකට පින්වතුන්ගේ මනස යොමු කරන්න කිසිම විටකදී අපි අහලා නැති භාෂාවකින් කෙනෙක් කතා කළොත් ඒ වචන ටික සද්දේ ඇහෙයි. නමුත් ඒ වචන ආරම්භය කිසිම දෙයක් හිතන්න කියන්න කරන්න අපේ මනසේ යෙදෙන්නේ නැහැ, හැකියාවක් නැහැ කියන කමට යොමු කරන්න. එතකොට සද්දේ කියන එක මොනතරම් අහිංසකම අහිංසකද? සද්දයෙන් අපිට කිසිම හානියක් කළත් නැහැ, කිසිම ලාභයක් කළත් නැහැ. එතකොට දැන් මම මේ කතා කරනකොට ඇහෙන සද්දේ ඇත්තත් ඒකයි. අපි එදිනෙදා කතා කරලා අපිට තේරෙනවා කියන දේවල් ඇහෙන සද්දේ ඇත්තත් ඒකයි. පිටතින් එන සද්දේ හැම සද්දයකම ඇත්ත ඔච්චරයි. ඔක තමයි පුරාණ කර්ණයට ලැබෙන කොටස ලැබෙන ටික. නව කර්ම තමයි ඒ ශබ්ද ඇහෙනවත් එක්කම අපේ මනසේ ඇති වෙන ගති ටිකක් තියෙනවනේ. ඒ තේරෙනවනේ. මෙන්න මේ තේරෙන එක. හැබැයි තේරිච්ච පමණකින් නව කර්ම වෙන්නේ නැහැ. ඒක ලෙහෙන ක්‍රමයක්ත් තියෙනවා. මම ඒ ටික පැහැදිලි කරන්න. දැනට මට අවශ්‍ය කන ඉදිරි පිටට ආපු ශබ්දය අපි තුල කිසියම් හැඟීමක් ඇති කරගන්න සමත් නොවුණු ශබ්ද මාත්‍රයක් විතරයි කියන හැඟීම දෙන්නයි මට දැනට ඕනේ. ඒක තේරුණාද? ඒ උපමාවම ගන්න ඇස් ඉදිරිපිටට එන රූපය අපි තුල කිසිම හැඟීමක් ඇතිකරنده සමත් නොවි. අපි අකමැති රූප ඇස් ඉදිරිපිටට ඇවිල්ලා නැහැ, කැමති රූප ඇස් ඉදිරිපිටට ඇවිල්ලා නැහැ, හොඳ රූප නරක රූප ඇස් ඉදිරිපිටට ඇවිල්ලා නැහැ. ප්‍රියමනාපය දකින රූප ඇවිල්ලා නැහැ, අප්‍රියමනාපය දකින රූප ඇස් ඉදිරිපිටට ඇවිල්ලා නැහැ. ඇහත් අහිංසකයි. ඇස් ඉදිරිපිට එන රූපයත් අහිංසකයි. බොහෝම උපේක්ෂා සහගත කිසිම දැනුමක් අපි තුල ඇති කරන්න සමත් කමක් නැති දර්ශන මාත්‍රයක් විතරයි පෙනෙන අවස්ථාව. ඔය පෙනෙනවා කියන පැත්තට නැත්තම් පෙර කර්මෙන් හටගත්ත කියන ටික අපිට හම්බ වෙනකොට සබ්බේ සංඛාරා කියන පොඩි සංඛාර දෙකක් තියෙනවා. සංකත සංඛාර සහ අභිසංකත සංඛාර. හරිනේ? දැන් මේ පෙනෙන දේ සහ ඇහෙන ගඳ සුවඳ ලබන ස්පර්ශ කරන මේ ස්පර්ශ ආයතන හයේම ප්‍රථම අවස්ථාව උමයි. තමන් ඒ තුල නැහැ. පෙනෙන දේ එක්ක තමන් නැහැ. තමන් එක්ක පෙනෙන දේ නැහැ. පුද්ගලයා නැහැ මෙතන. ධර්මතාවයක්. පෙනෙනවා කියන ධර්මතාවයක්. ඇහෙනවා කියන ධර්මතාවයක්. ඒ අරඹය හිතින් කියින් කිරීම මොකවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ මෙතනදී මේ සංකත සංකාර සහ අභිසංකත සංකාරයන්ගේ ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම් ඒ කිව්වේ ඇහත් රූපියක් කියන දෙකේ ඇත්ත ඒ නිසා උපදින චක්කු සම්පස්සේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ කියන නාම ධර්ම ටික තව පැත්තකින් ගත්තොත් අපිට යමක් පෙනෙනවා කියන තැන නිර්මාණය වෙලා තියෙන ධර්මතා ටිකේ ඇත්ත දැක්කේ නැත්තම් පෙනෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් නේද කියලා පෙනෙනවා කියන සිද්ධියට එවුන් නැත්තම් එවුන් නැත්තම් ඒ පෙනෙනවා කියන සිද්ධිය ඇත්ත නොදන්නාකම නිසා අපි තුල අபிසංකරණක සංඛාර ඇති වෙනවා. අபிසංකරණක සංඛාර කියලා කිව්වේ පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනිජ්ජාபிසංකාර. හැබැයි ඒ සංඛාරය අපි තුල ඇති වෙන්නේ පෙනෙන දේ හින්දානම් නෙමෙයි. පෙනෙනදී ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසායි මේ අபிසංකරණක සංකාර නැත්නම් කර්ම අපිගාව ඇති වෙන්නේ. ඒකයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කිව්වේ ඒකට. මේ කර්ම නැත්නම් අபிසංකරණක සංඛාරය හැම වෙලාවෙම ඇති වෙන්නේ අවිද්‍යාව නිසායි. මොකක් මොන කුමක අවිද්‍යාවද? සංකත සංකාර සහ අபிසංකත සංකාර කියන දෙකේ ඇත්ත නොදැක්කොත් ඒ ඇත්ත නොදැකීම නිසා අபிසංකරණක සංකාරය ඇති වෙනවා. ඊට පස්සේ සංකත සංකාර සහ අபிසංකත සංකාර නැත්නම් ඇහැ රූපය යෙදෙන නිසා උපදින නාම ධර්මයි කියන ටිකේ ඇත්ත ඇති හැටි දැක්කොත් දකින්නවා නම් ඒ ඇත්ත ඇති හැටි දැකීම දකින්න බව කියනකොට අවිද්‍යාව නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින අபிසංකරණක සංකාර නැහැ. ඒ ඇත්ත ඇති හැටි දකින්න කම තුලම නිර්මාණය වෙලා තියෙනවා ප්‍රයෝග අபிසංකාර කියන එක. ඔබ සරල කාරණාවක් මම කියන්නේ අபிසංකරණක සංකාර කියලා කියන්නේ සසර ඇති කරන මාර්ගය සසර ඇති කරන කර්ම. ප්‍රයෝග අபிසංකාර කියලා කියන්නේ කර්මක්ෂය කරන කර්ම ලෝකෝත්තර මාර්ගය. දැන් මේ පාරවල් දෙකක් පාරවල් දෙකක් කියලා කිව්වේ එකක් සසර ඇති කරන කර්ම එකක් සසර නැති කරන සසරෙන් නිදෙන චේතනා කර්ම. කර්ම කියලා කිව්වට ඒක දැනගන්න කර්ම ක්ෂය කරන කියනස පෞෂණ කර්ම. මොකද බුදුරජාණන් වහන්සේ කර්ම හතරක් පෙන්වලා තියෙනවා. කළු කර්ම, සුදු කර්ම, කළු සුදු කර්ම, කළු දනෝ, සුදු දනෝ, කර්ම ත්‍රිකින් කිසි පෞෂණ කර්ම කියලා. කර්ම හතරක් පෙන්වලා තියෙනවා. එතකොට මෙතනදී කළු දනෝ, සුදු දනෝ, කර්ම ත්‍රිකින් කිසි පෞෂණ කර්ම එක තමයි ප්‍රයෝග අபிසංකාර කියලා කියන්නේ. ඒක හැම වෙලාවෙම යෙදෙන්නේ ලෝකෝත්තර මාර්ග සිතක ඵල සිතක. ලෝකෝත්තර මාර්ගසිත ඵලසිත කියලා වෙනම මුකුත් දකින්න එපා. ඒ කියන්නේ සංකත සංකාර, අபிසංකත සංකාර කියන ධර්මතා දෙකේ නැත්තම් ඇහෙන් යමක් දකිනකොට දකිනවා කියන ඇහැ ගැන, ඇහැට පෙනෙන රූපය ගැන, ඒ දෙන දැනගන්න හිත ගැන පවතින ඇත්ත ඇති හැටි දකින බවට කිව්වා. ඒ දකින්ට උදව් වෙන ඇත්ත ඇති හැටි දකින්ට උදව් වෙන චේතනාවලට පෙන්නුවා මොකද්ද? ප්‍රයෝග අபிසංකාර කියලා. දැන් අපිට හොඳ උත්තරයක් හම්බ වෙනවා. මෙහෙම ඇහෙන් යමක් පෙනෙන දකින්නකොට පෙනෙන මට්ටම දකින්න මෙතනදී නැවතත් අවධාරණය කරනවා. පෙනෙන මට්ටම කියනකොට කිසිම ප්‍රිය අප්‍රිය ලාභ අලාභ යස ආයත නින්දා ප්‍රසංසා සැප දුක් කියන ධර්මතා අටෙන් එකක්වත් තමන් තුළ උපදවන්න මේ පෙනෙන සතහන සමත් නැහැ කියන කාරණාව දැනගන්නට ඕනේ. ධර්මතාවයක් විතරයි පෙනෙන. සැබෑවින්ම හැම කෙනාගේම ජාති ආගම් පක්ෂි පන්ත කුල ભેදයන්ගෙන් තොරව සත්‍ය තමයි. ඇස් ඉදිරි පිටට හම්බ වෙන දේ දර්ශන මාත්‍රයක් පමණයි. එතකොට ඒක පුරාණ කර්මයන්ට සංකත සංකාර අபிසංකත සංකාර නැත්තම් හේතු ප්‍රත්‍යයෙන් හටගත් සහ කර්මයන්ගේ විපාකයක් කියන කාරණා දෙකෙන් නිර්මාණය වෙච්ච එක අංශයක්. ඔකට කියනවා ස්පර්ශ අංක කියලා. තාපතකින් ගත්තු ස්පර්ශ අංක කියලා. අතීත අංකය කියලා ගන්නවා. මේ පෙනෙන තැන ඇත්ත ඇති හැටි නොදන්නකොට නොදකින්නකොට ඒ නොදන්නා කම නිසා නොදකින්න කම නිසා තමන් තුළ කුසල අකුසල ආනිජ්‍ය ස්වභාවයෙන් යුක්ත සිටීම් කීම් කිරීම් ඇති වෙනවා නම් මෙන්න මේ ටික ස්පර්ශ සමුදේ පැත්ත නැත්තම් නව කර්ම. නව කර්ම මේකට අபிසංකරණක සංඛාර. ඒ පෙනෙන ඇහැ රූපය ගැන ඇත්ත ඇති හැටි දන්නවා නම් දකිනවා නම් ඇත්ත ඇති හැටි දන්නවා නම් දකිනවා නම් ඒ දන්නා වූ දක්නා වූ මට්ටමේ චේතනා ටිකට ප්‍රයෝග අපි සංග්‍රහ කරනවා. එතකොට අපිට මෙතන හරියටම සංදිස්ථානයක් හම්බ වෙනවා, දෙපැත්තක් හම්බ වෙනවා. දෙපැත්තක් කියලා කිව්වේ ස්පර්ශාන්තය සහ ස්පර්ශ සම්භයන්තය, නැත්නම් අතීතාන්තය සහ අනාගතාන්තය කියන එක. පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න මට්ටම් ටික ස්පර්ශාන්තය අතීතාන්තය පුරාණ කර්මයේ මතක තීපාද කියලා මතක් කරලා. එතකොට ඒ ටිකේදී කිසිම කෙනෙකුට මේ ස්පර්ශ ආයතන හයේ ප්‍රථම මට්ටමේදී අම්මා තාත්තා දුව පුතා ගෙවල් දරුවා රන් රෙදි මුතු මැණික් ශ්‍රව්‍ය කාරණා කිසි දෙයක් නැහැ. ලෝකයේ ශුන්‍යයි කියලා කියන්නේ ඔතෙන්ට. ඇහැ රූපේ ලෝකේ, කන ශබ්දේ ලෝකේ, නාසයේ ගන්ධේ ලෝකේ, දිව රස ලෝකේ, කය පොට්ටබ්බේ ලෝකේ. ලෝකයේ තුල මෙයාට ශුන්‍යත දර්ශනයක් තමයි තියෙන්නේ. ලෝකයේ තුල අනිත්‍ය දර්ශනයක් තමයි මෙයාට තියෙන්නේ. ලෝකයේ තුල අපරිහිත ධර්මතාවයක් තමයි තියෙන්නේ. අපිට ලෝකය කියලා හම් වෙච්ච තැන සුඤ්ඤත අනිත්‍ය අපරිහිත බවක්. ඒ කියන්නේ අර කවදාවත් හම්බ නොවෙච්ච සද්දය නොදන්නා භාෂාවකින් කතා කරන සද්දයක් ඇහෙනකොට කැමති වෙන්න ප්‍රාර්ථනා කරන දේවල් අපේ මනසේ නැවෙන්නේ නැහැ. හැම වෙලාවෙම අනිත්‍ය සුඤ්ඤත අපරිහිත බව බලන්න තමන්ගේ මනස පැත්තෙන්. බාහිර වස්තුන්ගේ පැත්තෙන් නෙමෙයි මේක බලන්න ඕනේ. ඔබ සිංහතුන් අනිමිත්ත අපනිහිත ශුන්්‍යත බව බාහිර ආයතනයෙන් හොයන්න යනවා නම් එපමණකින්ම නිවන වැරදිලා. නිවන කියන එක නැතිනම් අසංකත බව සාක්ෂාත් වෙන්න ඕනේ තමන්ගේ මනසෙන්, මනස පැත්තෙන්. තේරුණා නේද? කවුරු හරි කියන්නේ සත්‍යයක් ඇහෙනකොටම ඕගලන්ට තේරිලා නම් ඕගලන්ට නිමිත්තක් තියෙනවා නේද? එතකොට ඇහෙන සබ්දයක් ඇහෙනකොටම ඔයගලන්ට යම් ද්‍රව්‍ය කාරණා මනසට නැවතුනම් ප්‍රාර්ථනා කටයුතු කැමති වෙන දේවල් ඒතුළු තියෙනවා. එතකොට ප්‍රණිදි කියන ප්‍රාර්ථනා, අප්‍රණිදි කියන එක තමයි අප්‍රණිදි කියන ප්‍රාර්ථනා නෑ. එහෙනම් සබ්ද පැත්තෙන් නෙමෙයි, සබ්දය ඇහෙනකොට මනස පැත්තෙන් බලන්න. ඒ කවදාවත් කතා නොකළ භාෂාවක් ඇහෙනකොට තමන්ගේ මනසේ ඒ සබ්දය අනුව කුමන විදියක හෝ නිමිති හම්බ වෙලා තියෙනවද නැහැ. එහෙනම් මනසේ අනිමිත්ත දෙහි වෙලාවේදී නැද්ද? අනිමිත්තයි. ඒ සබ්දය අනුව කුමන හෝ ප්‍රාර්ථනාකට ද්‍රව්‍යයක් තමන්ට හම්බ වෙලා තියෙනවද? මට මේක තියෙනවා හොඳයි කියන අදහසක් හම්බ වෙනවද? අපනිහිතයි. ඒ සද්දය ඇහෙනකොට අසුඤ්ඤ කර ධර්ම මොනව හරි ද්‍රව්‍ය කාරණා ඕගලන්ට හම්බෙලා තියෙනවද? නෑ. ද්‍රව්‍ය කාරණා වලින් සුඤ්ඤයි. නේද? එතකොට මේ සද්දේ සැබෑම ස්වභාවයට හිතට ඇගුවොත් ඔය මනසේ අනිමිත්ත අපනිහිත සුඤ්ඤත ස්වභාවය ගොඩ නැගෙන්න ඕනේ. පින්වත්තුන් මැදින් මම අවධාරණය කරන දෙයක් අපි බොහෝ දුරකට අනිමිත්ත අපනිහිත සුඤ්ඤත බව කියන ලක්ෂණ ටික ඇහෙනකොට බලාපොරොත්තු වෙන්නේ කිසියම් දෙයක් හමු නොවන බාහිර හිස් බවක් මවා ගන්න. නමුත් හිස් බව හෝ නොහිස් බව ගොනු වෙලා තියෙන අපේ මනසේ අපිට බාහිර භෞතිකය ගැන වග කියන්න බෑ. එතනින් අපි සසරට බැඳුනේ නැහැ. සසරේ බැඳුනේ නැහැ. අපි හැම කෙනාගේම මනසට තියෙනුයි සසරේට බැඳුනේ සසරේ බැඳුනේ වෙන්නේ. ඒ නිසා මේ කතා කරන ටික හොඳට ගන්න. ගොඩාක් ගැඹුරු ධර්මතාවයක් මම මෙතන මතක් කරන්නේ. ඒ වගේ ඇහැට පෙනෙන රූපය අරබය තිංවතුන් ඇස් ඉදිරිපිට රූපයක් හම්බ වෙනකොට ඇස් ඉදිරිපිටට එන රූපය අරබය තමන්ගේ මනසේ නිමිති තියෙන්නේ නැත්නම් ප්‍රාර්ථනා කරන දේවල් ඒ තුල මනසේ යදිරි නැත්නම් අසංජ කර ධර්මයක් මනසේ නොයදුනොත් සුඤ්ඤතාවයක් නම් තියෙන්නේ. ඔගලන්ට සුඤ්ඤත චේතෝ විමුක්තිය ජීවිතේම සාක්ෂාත් වෙනවා. එහෙම නැතුව භාවනා කරනකොට එකතැන ඉඳගෙන ඉන්නකොට ලැබෙන ඒ බවක් තුල මනස නිමිති නැතිකම නෙවි මේ අරමුණු හම්බ වෙන්නේ. හරි. එතකොට සුඤ්ඤතේ ප්‍රශ්නයක් වේ. එහෙනම් කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා? කොහොමද රහතන් වහන්සේලා කතා කරන්නේ කියලා? නේද? ඒ කියන්නේ දැන් ඔගලන් පිටුතට තේරෙන්නේ සද්දේ කියන එක කිසිම අපි තුල හැඟීමක් ඇති වෙනවා නම් ඇති වෙන දෙයක් අයිති නැහැ කියන මේක ඇත්ත. නමුත් මෙතෙන්දී මෙහෙම ධර්මතාවයක් තියෙනවා. අපි මෙහෙම කතා කරමු. දැන් මම මුලින් මතක් කළා සද්දේ ස්වභාවය තමයි කිසිම සිතින් කිංචීමක් කරන්න ඉඩ නොතබා ශුන්‍යත ස්වභාවයෙන් කම ඉදිරිපිට පැමිණෙන ස්වභාවය තමයි සද්දේ ඇත්ත කියලා. එතකොට මම දැන් කතා කරනකොටම ඔයගොල්ලන්ට තේරිලා ඉවරයි නේද? හරි. ඒ කියන්නේ අපි කර්ම රැස් කරගන්න එතකොට නෑ. මෙතන තියෙන තව පොඩි කාරණාවක්. කර්ම රැස් වෙන්නේ මෙතන ඇත්ත නොදැක්කොත් කියන කාරණාවක් මතක් කරගන්න. අවිද්‍යාවච සංකාර සබ්දය ඇහෙනවත් එකම තමන්ගේ මනසේ තමන්ට මේ වචනයක් ගන්න තේරෙනකොට සිංහතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ සද්දේ කන ඉදිරියට ආපු සද්දේ හරිම අහිංසකයි ශුන්‍යතයි. අපිට තේරුණා කියන්නේ සද්දේ ඇහෙනවත් එක්කම ඒ සද්දයට අපි කලින් සද්ද සංඥාවාරම හුරු පුරුදු කරපු අදහස් ශනිකව සිහිකල් අපි දැනගෙන තියෙනවා කියන අවබෝධය ඔයගලන්ට ඕනේ. තමන් හිතින් උපද්දලා දැනගත්ත මිසක සද්දෙන් කෙලින්ම සද්දේ කියන දෙයකින් දැනුණ නෙමෙයි කියන කාරණා ඕනේ. බැරි වෙලා ඒක දැක්කොත් පින්වතුන්ට මේ මනසේ ඇති වෙන ගතිය මේ සද්දේට බැඳලා වෙන්නේ නැහැ, ගැට ගැහුවා වෙන්නේ නැහැ, කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකම පයෝගභි සංකාර කියන එක නිර්මාණය වෙලා. කතා කරනවත් එක්ක මේ සද්දය ඇහෙනවත් එක්කම තමන් තුළ ඇති වෙන ගති ටික සද්දයත් දන්නේ අහිංසකයි. එහෙම අහිංසක සද්දයක් නිසා ඇහෙනවත් එක්කම ශනිකව අපේ හිතේ සිහි කරගත දෙයක් අපි දැනගත්තේ කියන එක නොදන්නකොට පින්වතුන් හිතාගන්න තමන්ගේ හිතේ ඇති වෙච්ච ওই ගති මේ සද්දෙට අයිති සද්දෙනු යාවේ කියලා. සිතේ ඇති වෙන ගතිය සද්දයට බඳින තාක් ඕගොල්ලෝ ලෝකෙට බැඳිලා ඔබලන්ට නිමි තියෙනවා. එතකොටයි කර්ම රැස් වෙලා තියෙන්නේ. කිසිම දෙයක් කතා නොදන්න භාෂාවක් කතා කරන දෙයක් මුකුත් දන්නේ නැහැ. දැරි වෙලා එක වචනයක් හරි ඔයාතරදී ඇහෙනකොටම අපිට හිතේ අදහසක් චිත්ත දිරුපක් මවා ගන්න පුළුවන් වුණා නම් අපි දන්නේ සද්දේ නිසා අපේ හිතේ මවාගත් එකක් කියලා දන්නේ නැති වෙනකොට අපි හිතාගෙන ඉන්නේ මේ හිතේ චිත්ත ගතිය අර සද්දේට අයිති කියලා. එතකොට හිතේ චිත්ත ගතිය සද්දේට බැඳහම සද්දේ අපිට සැප දුක් විඳ පුළුවන්. උදාහරණයක් ඇටියට කිසිම භාෂාවක දෙයක් නොදන්නා මට්ටමේ සද්ද තමයි හැමදාම හම්බ වෙන්නේ. මේ රූප ඉස්සර ගන්න ඇහැට පෙනෙන රූප වල හැඩතල දිනවනේ. අපි මේ හැඩතලේ හිතනවා දුරපතන ටෙලිෆෝන් එකක් කියලා. මේකට හිතනවා ස්ටෝල් එකක් කියලා. මොකද මේ හැඩතලේ තියෙන ඕනම දෙනක ඔය අදහස අපිට එනවනේ. නේද? එතකොට මේ හැඩතල වලට ඇහැට පෙනෙන හැඩතල වලට හිතනවා වගේ සද්ද සංඥා සද්දේ හැඩතල තියෙනවා. ඒ හැඩතලයක් තලයක් ගානේ අපි හිතලා තියෙනවා. මේ ඇහෙන වචන සද්දේ සද්ද සංඥා සද්දේ හිත මොනතරම් වේගද කියලා බලන්න සද්දේ හැඩතලයක් තලයක් ගානේ ශ්‍රදිකව ඒ සද්දේට අපි හදාගත්ත අදහස් මේ සිහිදලා තියෙනවා. සිහිදලා තියෙනවා. එතකොට අපි කියමු කෙනෙක් බයිනවා කියලා. බයිනවා කියන තැනක සැබෑම ඇත්ත තමයි කන ඉදිරි පිටට හම්බ වෙන්නේ එන්නේ කිසියම් භාෂාවක් අපි නොදන්නා මට්ටමේ භාෂාවක් කතා කරනකොට තියෙන සැබෑම ඇත්ත. හැබැයි මේ හැද්දේ අරබ්ය අපි හිතින් කලින් හදාගෙන තියෙන මේ මේවා මේවා බයි දේවා කියලා. සද්ද ඇහෙනකොටම මට දැනන නේද මේ මේ වචන කියලා මට දැනන නේද කියන ටික අපි හිතින් සිහි කරගන්නවා. දැන් සද්ද අහිංසකයි ඒක ස්පර්ශයන්තේ සංකප්ප සංකාර අපි සංකප්ප සංකාර දෙක විතරයි තියෙන්නේ. සද්ද ඇත්ත නොදන්නා කාලේ නොදන්නා තම නිසා ওই සද්දේට අපි හිතලා තියෙනවා නම් දැන්ද සද්දේ ඇත්ත නොදකිනකොටම වෙන්නේ මොකද්ද? අර බැන්න මේ විදිහට බැන්න කියන අදහස් ටික සිහි කරගන්නවා. සිහි කරගන්නකොට බැන්න මේ විදිහට බැන්න කියන එක සිහි කරගත්තේ මම්ම නේද කියලා දැක්කනම් ඕගලන්ට බාහිර බැනුම් අහන සද්ද හම්බ වෙන්නේ නැහැ. බැරි වෙලා එතකොටම ප්‍රයෝග අභිසංකාරයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ කර්ම රැස් වෙන්නේ නැහැ. හිතපු එක ඔය සිතින් සිහි කරගත්ත එක එතනම නැති වෙනවා. ඇහුම එක කනයි සබ්දයයි දෙක නැති වෙනකොටම නැති වෙනවා. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සාක්ෂාත් වෙනවා. කර්ම නැහැ. නමුත් දැක්කේ නැත්තම් මම සිහි කරගත්තා නේද කියලා දැක්කේ නැති වෙනකොට පෙන්වන්නේ අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. සද්දේ ඇත්ත නොපෙන්නනවා. මේ සංකාරයේ රැස් කරවනවා. මේ හිතේ හිතපු ගතිය නැත්තම් මට බැන්න නේද කියන ගතිය මට බැන්න නේද කියන ගතිය බාහිර වස්තුවට ඈඳලා තමයි ගැට ගහලා තමයි Tamanta තේරෙන්නේ දැනගන්නේ. එතකොට ඕගොල්ලන්ට හැමදාම බාහිර සද්දෙන් දැනුම් අහලා තියෙනවා. තේරෙන්නේ? අපි ඉබස් මේ බාහිර සද්දෙන් සතුටු වෙනකම් බාහිර සද්දෙන් දැනුම් අහනකම් බැරුම් අහන්න පුළුවන් නම් ඒ අවිද්‍යාව තුළින්න ලක්ෂණයක්. එතකම්ම අපි අසරණයි. අසරණයි කියලා කියන්නේ ඇයි? අපිව අඬවන්න ඕන ලෝකයට පුළුවන් අපිව සතුටු කරන්නත් පුළුවන් ලෝකයට. අපි ලෝකයා මතයි යකෙන්නේ. ඇයි ලෝකයේ හොඳ වචන කිව්වොත් මට සතුටින් ඉන්න පුළුවන්. ලෝකයේ නරක වචන කිව්වොත් මට දුක් වෙනවා. එතකොට මගේ සැප සහ සතුට මගේ සතුට වෙන්න පුළුවන් බව සහ දුක් වෙන්න පුළුවන් බව තියෙන අනු මත අනු දුන්නොත් හරියට මට හොඳයි නොදුන්නොත් නරකයි. නමුත් හොඳට බලන්න ශබ්දයේ කන ශබ්දය ඒ නිසා ඇතිවෙන ශබ්දය ඇහෙනවා කියන තැනත් ඇත්ත මෙන්න මෙච්චරමයි කියලා තේරුම් අරගෙන ඒක එක පැත්තක් කළොත් එක අන්තයක් කළොත් සංකත සංකාර අபிසංකත සංකාර මේක ස්පර්ශාන්තියේ පුරාණ කර්මෙන් අටගත්ත ටික මෙතන ඇත්ත මේකමයි කුම්මන සද්දයක් ඇහුණත් ඒ සද්දයට අනුව අපිම සිහි කළ දැනගන්නවා නේද කියලා දැනගත්තොත් පිංගුතුන්ගේ හොඳ නරක පිංගුතුන් ළඟමයි තියෙන්නේ කාටවත් ඕගොල්ලන්ව අඬවන්න බෑ ඕගොල්ලන්ව සතුටු කරවන්න බෑ ඇයි තමන් දන්නවා කොච්චර සද්ද ඇහුවත් දුක් නොවන විදිහට මම මනසින් සිහි කරගත්තේ නැත්නම් මං ගෞදු කියන්නේ කොච්චර හද්දාවත් සතුට වෙන විදිහට මම මනස හැරෙන්නේ නැත්නම් සතුට වෙන්නේ නැහැ. තමන් ගාව දුකේ නැති හා සතුටේ නැති තමන් දන්නවා නම් එයා හිතලා කවුරු හරි දුක් වෙනවද? දුකේ නැති විදිහට කටයුතු කරගන්නේ. නමුත් අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත ඒක වුණාට ඒක පෙන්වන්න නැතුව මම කතා කරන ටික තේරෙනවා. බොහෝම වටිනා ටිකක් මේ කියන්නේ. ජීවිතයකට ඉතාමත් වටිනා ඕගලන්ට පේන්නේ මේ ටික තේරෙනවා නම් තේරුම් ගත්තොත් මරණයෙන් පස්සේ දුකෙන් මිදෙන්න ජීවත් වෙන්න ඕනේ මරණයෙන් පස්සේ දුකෙන් මිදීම ගැන කතා කරනවා නම් ඒක විහිළුවකෙම වුන්නේ නැහැ මේ දැන් දුක් විඳිනවද සපවත් වෙනවද කියන එක මා තුළ මට ඇති දෙයක් නේද කියලා ඕගලන්ට තමන් තුළින් දක්ව සම්දිත්තිකෝ අකාලිකෝ එහිපස්සිකෝ කියන ටික කිව්ව හැටි සම්දිත්තිකයි කල නොවේවා විපාක දෙනවා මේ දැන් මරණින් පැත්තකින් තබන්න පැය ගානක් පැත්තකින් තබන්න විනාඩි ගණන් පැත්තකින් තබන්න තප්පර ගණන් පැත්තකින් තබන්න මේ දැන් පුළුවන් එච්චර වටිනා කාරණා කොහොමද මේකද කියන්නේ හැබැයි මම දන්නේ නැහැ ඒක අපි මොකද මෙතන තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඔන්න ඒකම කාරණා තේරෙනවා එකම සද්දය ඇහෙන්නේ ඇහෙනකොට කෙනා කෙනා තේරුම් ගත්ත මට්ටම් විවිධයි කියන සද්දය තුළ තමන්ට තේරෙන අර්ථය තිබුණා නම් ඔක්කොටම එක මට්ටමට ලැබිලා තියෙන්න ඕනේ ඒකම තේරෙනවා මේ දහම වුණා එකයි බුදුරජාණන් වහන්සේ එක දේශනාවක් කරන්නේ මොවගේ දේශනාවක් කරනවා කෙනෙක් සෝවාන් කෙනෙක් සකදාගාමි කෙනෙක් අනාගාමි කෙනෙක් රහත් වෙන කෙනෙක් ඒ එකකටවත් නැහැ සත්‍යවලෝක විඥානයක් ලැබුණා කෙනෙක් පද පරම මුකුත් නැහැ වචන දෙකකට වෙනවා ඒ මොකද ඒ සබ්ජෙක්ට් එක තමන්ගේ මනසේ හුරු පුරුදු කරපු ගති වල වේගය මත කෙනා කෙනාට ඊට අදාළ නියම දේ සිහි කරගන්න පුළුවන් වෙනකොට නියම දේ ලැබිලා අවබෝධය ලැබිලා කියන කාරණාව නේද මේ බැරි වෙලා කතා කරන දේ අපිට තේරෙනවා නම් හැමෝටම තේරෙන මට්ටම් එකක් වෙන්න ඕනේනේ නේද නමුත් මේ කාරණාවෙන්ම පැහැදිලි වෙනවා සංවේගයක වෙනම අන්තයක් වෙනම මාන්තයක් ඊට පස්සේ ඒ ශබ්දය ආරම්භය මනසින් අපි සිහි කරගන්න සිද්ධිය වෙන මාන්තයක් මනසින් සිහි කරගන්නවා කියන තැන චේතනාවක් තියෙනවා දැන් මෙන්න මෙතන ඊගාව තියෙන සූක්ෂම සිද්ධිය ඒ කියන්නේ මේ වචනේ අහනවත් එක්කම කෙනා කෙනා මගේ මනස මේක තේරුණා කියන චේතනාවක් පාළ වුණා ඔය චේතනාව කර්ම රැස් වෙන විදිහටද කර්ම රැස් වෙන විදිහටද කියන කාරණාව බෙදෙන්නේ මේ සද්දයට නැවත ගැට ගහ ගන්නවද ගැට ගන්න නැතුව සද්දෙන් වෙන් කළා මනසින්ම උපන දෙයක් කියලා දැනගන්නවද කියන කාරණාව මතයි පොඩි කාරණාවක් තියෙනවා පොඩි දෙයක් තියෙනවා මම දන්නේ පොඩි දෙයක් වට අවබෝධය මත වෙනස් වෙනවා නමුත් නිවන් දකින්න වෙන දෙයක් අවශ්‍ය නැති මේ කරන පරයය ඔයගලන්ට තේරුණොත් කියන එකක් මට තේරෙනවා මොකද මට එච්චරට ජීවිතේ තේරෙනවා අපි ලෝකයේ කියන එක හදාගන්නේ අනවබෝධයෙන් මනස තුලින්මයි කියන එක මේ ශබ්දය ඇහෙට පෙනෙන මේ රූප කනට ඇහෙන මේ ශබ්ද නාසයට දැනෙන මේ ගන්ධ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ සිතට දැනෙන අරමුණු අපේ සැප පිණිසද දුක පිණිසද කියන කාරණාව බව කාරණාවක් බවට පත් කරගන්නේ මානසික උපදින ධර්මතා ටික දෙයකට බැඳාමයි ගැට ගැව්වාමයි. ඒක ගැට නොගහ ඉන්න පුළුවන් නම් කර්මක්ෂය වෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාවේ පසති යම් කලක විදසු නොනින්න දකි විදසු නොනින් දකි කියලා කිව්. දේශනා කළේ එදාටයි දුකේ කලකිරෙන්නේ කියලා දේශනා කළේ. එයා දකින්න ඕනේ සංකත සංකාර අபிසංකත සංකාර කියන ටික විපාකේ යා අහිංසකයි වෙනම එකක්. ඒ එබඳු රූප ශබ්ද ඇහෙනවත් එක්කම මනස චේතනාවක් ගොඩ නැගෙනවා. නැත්තම් ඒ ඇහෙන පිළිනදී ආරම්භය දැනුමක් එනවා. දැනුම ආවට පස්සේ නෙමෙයි. දැන් අවිද්‍යාවෙන් මනසේ උපන්න දැනුම චේතනාව අර රූපික සංදේක බඳිනවද බඳලා අபிසංකරණක සංකාරය හදා ගන්නවද බඳින්නේ නැතුව මේ නිසා මනස තුල උපන්න දේ මනස තුලම නැති වෙනවා කියලා දැකලා ප්‍රයෝග අபிසංකාරය හදා ගන්නවද කියන කාරණාව දකිනකොට සීල සංස්කාරයන්ගේ අනිත්‍යය දකිනවා. ඇයි ඒ? සීල සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්නේ කොහොමද? ඇහැයි රූපයයි දෙක හම්බ වෙනකොට කනයි සබ්දය දෙක හම්බ වෙනකොට ඒ නිසා සංකත අபிසංකත සංඛාර දෙක පැමිණෙනවා. ඒ නිසා ඇතිවෙන චේතනාව තමන් තුළම හටගෙන නැති වෙනවා කියලා දකිනකොට පුඤ්ඤාභි සංඛාර රැස් වෙලා නැහැ, අපුඤ්ඤාභි ආවිජ්ජාදි නැත, අபிසංකරණ සංඛාර රැස් වෙලා නැහැ. මේ සිතේ ප්‍රයෝගාභි සංඛාරය නැත්නම් මේ ඇත්ත දකින චේතනාව හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඒ චේතනාව ගැනත් නොවනයි. මේක බැඳලා නිසා කනයි සබ්දය දෙක නැති වෙනකොට ඉතුරු දෙ නැති වුණා කියන එක පේනවා. අහපු දෙ ඉතුරු වෙන්නේ නැහැ යාට. අපි කිව්වේ අර පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. අහන්න පෙර තිබුණා නෙමෙයි, ඇහුවෙන් පස්සේ තියෙනවා නෙමෙයි, අවස්ථාවට උපදවාගෙනයි අහන්නේ. ඒ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. නමුත් ඒක නිත්‍ය වුණේ හැමදාම මනසේ තියෙන අදහසයකට ගැට ගන්නකම හින්දානේ. මොකද ඇත්තටම ඒක නිත්‍ය වුණා නෙමෙයි, මනසේ තියෙන අදහස ගැට ගැහුවාම අදහසින් විරුද්ධ වෙච්ච දේ ඇති බවට නැවත නැවත උපද්ද ගන්න නිසා. එතකොට හරියටම සිල් සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න නම් පිටු දැකලා තියෙන්නේ මෙන්න මේ සංඛාර හතර දැක්කොත් හරියටම තේරෙනවා මනසේ උපදින චේතනා පෙනෙන හැම දෙයකට ගැට ගහලා අபிසංකරණක සංකාරය හදා ගන්නවද, මේ ස්පර්ශ ආයතනයට සමගාමීව මනස උපදින චේතනා ස්පර්ශ ආයතන හයට අයිති නැහැ, මනසින් මහටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකලා කර්මක්ෂය කරලා අபிසංකරණ සංකාරය අනිත්‍යයක් දැකලා ප්‍රයෝග අபிසංකාරය අනිත්‍යයක් දැකලා අර සංකත අபிසංකත ධර්මයන්ගේ අනිත්‍යයක් වෙන මට්ටමට කටයුතු කරනවාද කියන කාරණා. මොකද දැන් ඇහැට පෙනෙන දේම හොඳට බලන්න. මේ සිද්ධිය ගණන් දෙකල දැන් අපි ගත්තොත් ඇහැට පෙනෙන දේ මේ රූප සතහන දකිනකොටම මොබයිල් එකක් ටෙලිෆෝන් එකක් කියන අදහස එනවා. අපි තුල ඇති වෙන අදහස කියලා අපි දන්නේ නැහැ. අපි ඒ අදහස මේකට වැදලා තියෙනවා. ඒක අපිට හම්බ වෙනවා. අපි කියමු දෙමළ භාෂාව කතා කරන, ඉංග්‍රීසි භාෂාව කතා කරන, සිංහල භාෂාව කතා කරන, ප්‍රංශ භාෂාව මේ වගේ භාෂා කීපයක් කතා කරන කෙනෙකුට මේ රූපය පෙන්වුවොත් එයාගේ හිතේ මොන වගේ අදහස් ටිකක් එයිද? අපිට වුණ දුරකතනයක් කියන අදහසෙන් අපි හිතන්නේ මේ වස්තුව දුරකතන කියලා. ඉංග්‍රීසි දන්න කෙනාට ටෙලිෆෝන් එක නැත්නම් මොබයිල් එක කියන අදහසක් එයා හිතන්නේ මේක මොබයිල්. හැබැයි එයාට අපි දුරකතන කිව්වොත් දන්නේ නැහැ. සිංහල කෙනෙකුට මොබයිල් එක කිව්ව සමහරට දන්නේ නැහැ. ජර්මන් භාෂාව කතා කරන කෙනාට මේක දකිනකොට තව අදහසක් එනවා. දෙමළ භාෂාව දන්න කෙනාට මේ අදහස දකිනකොට තව අදහසක් එනවා. කෙනා කෙනාගේ මනසේ තියෙන ගති විවිධයි කියන එක පේනවා. පෙනෙන අරමුණ එකමයි, දැනගත්ත භාෂා වෙනස්. හැබැයි ඔක්කොම
කිනා කිනාගේ භාෂාවෙන් මනසේ ඇති වුනේ කියන එක දන්නවා. ඒ මනසේ ඇති වෙන ගතිය ආපහු මේකට බැඳලා තියෙනවා. එහෙනම් මට මේක දුරකතනේ වෙලා. අනිත් කෙනාට මේක මොබයිල් එක වෙලා. මේ වස්තුව. තේරෙනවද? එතකොට ඒ වගේ දැන් ඉස්සරහා තියෙන දේ දකින්නකොටම දොර කියන අදහස එනවා. නමුත් පිරෙන වස්තු වෙනම එක දොර කියන අදහස තමතුලයි උපන්නේ කියන එක දෙපැත්තක් මෙතන තියෙනවා කියන එක පේන්නේ නැහැ. අපිට ශ්‍රණිකව පේන්නේ බාහිර වස්තුව දොරයි කියලා. ඔගොල්ලෝ බාහිර වස්තුව දොරයි කියලා දකින්නකොට දැන් ඔන්න පිරෙනවා කියන ටික සංගත සංකාර අභිසංගත සංකාර. හේතු ප්‍රත්‍යයෙන් හටගත සහ විපාක මට්ටම. ඇහැ රූපය දෙක සංගත, චක්කු සම්පස්සේ ඒකේ උපන්තික විපාක අභිසංගත. ඒක දකින්නොත් එක්කම දොර කියන අදහස පහළ වෙනවා චේතනාව. මේ චේතනාව හටගත්ත පමණකින් කර්ම රැස්ුනෙත් නැහැ, කර්ම ෂේවුනෙත් නැහැ. දැන් අවශ්‍ය මෙතන විද්‍යාව සහ අවිද්‍යාව. ඇස් ඉදිරිපිට දාපු රූපේ සැබෑවින්ම චිත්‍ර මාත්‍රයක් රූපයක්. ඒක දකිනකොටම දොර කියන අදහස සිහි වුණා නේද කියන කාරණාව ඇත්ත ඇති හැටි දැක්කෝ. ඉබේම මේ චේතනාවට කියනවා මොකද්ද? ප්‍රයෝග අභිසංකාරය කියලා. මේ ඇත්ත දැක්කේ නැත්තම් මේ චේතනාවටම කියනවා අභිසංකරණ සංකාර කියලා. මොකද එතකොට දෙකක් වෙලා. මේ හිතේ තියෙන අදහස දොර කියන මේ චේතනාව අපි අර වස්තුවට ගැට ගහලා ඉන්නේ. එතකොට බාහිර ඕගලන්ට ගෙවල් දොරවල් රන් රිදි මුතු වෙණි දුවා දරුවෝ යම්තාක් දේවල් දැකලා සතුටෙන්ද හෝ දුක්ෙන්ද පුළුවන් නම් ඒ තාක් ඕගොල්ලෝ දකින්න මොකක්ද? අවිද්‍යාව නැමැති කෝෂය ඇතුලේ ඉඳි කියලා. අවිද්‍යාව ඇතුලේ ඉන්න කෙනාට මේ ද්‍රව්‍ය කාරණා හම්බ වෙනවා, එයා සතුට වෙනවා වෙන්න පුළුවන්. සතුට වෙනවා වෙන්න පුළුවන්. එතකොට කකුලුව ඉතේ ගින්දර මොලොනකන් දියදැලියේ දෙල්ලක් කරනවා වගේ තමයි. සසර දුකට නිමිත අවස්ථාව උදා වෙනකන් සතුටේ ඉන්නේ. ඒ නිසා කාමයේ නිසා ඇතිවන සැප බුදුහාමුදුරෝ දේශනා කළේ කුෂ්ඨ රෝගී කුෂ්ඨයක් කහනකොට ඇතිවන සැප වගේ කියලා. ඒ වගේ පින්වතුනි එක කාරණාවක් දකින්න මේක විහිළුවක් කරන තැනකුත් නෙමෙයි, පුදුමාකාර වටින අවස්ථාවක් මැදින් තියෙන්නේ. මේ සම්මාදිට්ඨිය ඇත්ත දකින්න. එතකොට අනිමිත්ත, අපනිමිත්ත, ශුන්‍යත ගතියක් මනසේ හදලා ඇහැ කනේ ඉදිරි විදිත පැමිණෙන අරමුණු ටික ආරම්භය චේතනා පහළ කරගෙන ඇත්ත ඇති හැටි දන්නේ නැතු ඒ චේතනා භෞතික නැත්තම් පුරාණ විපාකයට බැඳහම අපිට දේවල් කාරණා නිර්මාණය වෙයි, සතුට වෙන්න පුළුවන් වෙයි, දුවදරුවන්ගේ ගෙවල් දොරවල් වලින් සතුට වෙන්න පුළුවන් වෙයි. හැබැයි සතුට වගේම ඒ හැම ඉදිකටත් ඉදිකට තුඩක් ගන්නේ ජරා මරණ දුක තවරලා තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඇයි අපි කර්ම රැස් කරගෙනයි ජරා මරණ දුකට යන කර්ම මත පිහිටලා ඉඳගෙනයි මේ සතුට වෙන්නේ? ඒ නිසා මේ සතුටට මේ සැපයට බුද්ධ ධර්ම සැපයක් කියන්නේ ඒතං සන්තං ඒතං පලිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානංති. ඒතං සන්තං ඒතං පලිතං යදිදං සබ්බ සංඛාර සමතෝ. ඒ සාන්තය, ඒ ප්‍රණීතය, මොකද සියලු සංස්කාරයන්ගේ සංසිඳීමෙන් ඇතිවෙන සැපයක් තියෙනවන සංකත අභිසංකත සංඛාරයන්ට මේ චේතනාව ගැට ගන්න නැතුව මේ චේතනා සංස්කාර සංසිඳින විදිහට කටයුතු කරනකොට තණ්හාව විරාගෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාවගේ ක්ෂය වීමෙන් විරාග භව තුලින් ලැබෙන ජීවනක් තියෙනවනම් ඒක සාන්තයි ප්‍රණීතයි. හැබැයි සංකාරයෙන් සමතේ තුලින් අර ඉබ්බගේ කතාවකිනුත් දෙන්න මම ඔය දෙස්ලක් කියලා තියෙනවානේ. ඉබා ගේනාරියගේ කතාව. ඉබා කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි කටු ඇතුළට දාගත්තා. නරිය බලාගෙන ඉන්නවා. එකක් හරියට දැම්මොත් කඩා ගන්නවා. ඉබ්බා හිතනවා මම නම් එකක්වත් එළියට දාන්නේ නැහැ කියලා හිතියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුම්බෝ අංගානි සකේ කපාලේ සමෝධම් වික්කු මනෝ විතක් බලන්න හොද්දට මේ දර්ශනය දෙන්න හැටි. ඉබ්බා සිය කබලෙහි අවයව බහා ගත්තා වගේ සමෝධම් වික්කු මනෝ විතක් මනෝ විතක් ටික අහකොලව ගන්න. ඕගොල්ලෝ තේන්නේ නැහෙන දෙයක මුකුත් කරන්න එපා. ඇස් ඉදිරි පිටේ රූප වෙනකොට අදහස් වෙනකොට ඕවා ටික අහකොල ගන්න. දුර කියලා හිතනකොට ඔගොල්ලෝ මේ අදහස එළියට දැම්මොත් ඇහැ එළියට දැම්ම වෙනවා. දුර බාහිරින් ඔගොල්ලෝ දැක්කොත් ඉබ්බ කකුලක් එළියට දැම්මා වගේ. එතකොට නරිය ගඩාගෙන කනවා වගේ මාර්යාට අහු වෙනවා. ඇහෙන සද්දය මට බැන්න මට ප්‍රශංසා කළා කියලා තමන් තුල චේතනා ඇති වෙනකොට මට බැන්න මට ප්‍රශංසා කළා කියලා චේතනා පහළ වෙයි. තමන් තුල මේ අදහස නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් ඒ කර්ම නැහැ. ඔගලන්ට සද්දේ දැනුපු එකක් හෝ සද්දේ ප්‍රශංසා කළ එකක් වුණොත් ඔගලෝ කනේ විදියට දාලා. ඒ කියන්නේ තව අඬක් එන්නේ දාලා. ඒ කියන්නේ එතකොට නරිය කඩාගෙන කන වගේ මාරයට අහු වෙනවා. මං කියන්නේ තේරෙනවා. එතකොට සිළු සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න නම් මනසේ උපදින චේතනා ස්පර්ශ ආයතන හයතල දැනගන්න. මෙතන සංකත අභිසංකත සංඛාර කියන දෙක නියෝජනය වෙනවා. ඒක විපාකයි අහිංසකයි ස්පර්ශයන්තේ එකට කටයුතු දෙයක් නැහැ. ඒක රහතන් වහන්සේට තියෙනවා. ඒත් සමගාමීව අදහස් චේතනා පහළ වෙන්න පුළුවන්. කියනවත් එක්කම තේරලා ඉවරයි. ප්‍රශ්නයක් නැහැ. වේගී ප්‍රශ්නකුත් නැහැ. තේරිච්ච එක ප්‍රශ්නකුත් නැහැ. දැන් අවශ්‍යයි විද්‍යාව සහ විද්‍යාව. සද්දය පමණ දන්නවා. ඒ ඇහිමත් එක්කම තමන් තුළ මෙබඳු ගතියක් සිහි වුණා නේද කියන එක දැක්කොත් මොකද්ද? එතකොටම නිර්මාණය වෙලා මොකද්ද? ප්‍රයෝගාභි සංඛාරය. නොදැක්කොත් අபிසංකරණක සංඛාරය, අபிසංකරණක සංඛාරය වැටුණා කියන කර්ම රැත් වෙනවා කියන එකේ ලක්ෂණය තමයි. ඔය චේතනාව සද්දෙට බැදලා, සද්දෙට ගැට ගැහිලා. එතකොට අවිද්‍යාව තුළ අපි උපදින අවිද්‍යාපච්ච සංඛාරා කියනකොටම තේරුම් ගන්න අපේ මනසේ ඇති වෙන ගති ටික බාහිර ලෝකයේ තුල නැත්තම් මේ ස්පර්ශ ආයතන හයට විහිදලා ගිහිල්ලා අවිද්‍යාපච්ච සංඛාරා වෙනකොට විහිදලා ගිහිල්ලා ඊට පස්සේ අපි දරුවා බලන්න, ගෙවල් දරුවල් බලන්න යනකොට උපදින චක්කු විඥානය කියන්නේ අර පුරාණ කර්මෙන් හටගත් එක නෙමෙයි. මේ අවිද්‍යාව ඇතුලේ උපදින විපාකය. ඒකත් අපි සංකත සංඛාර තමයි. නමුත් නව කර්ම ඒ තුල දුක් නොවි ඉන්න බෑ. මොකද පෙරපසු මනස කර්ම සහගතම වෙනවා. ඒ නිසා මම මේ මුල්ම මට මතක් කළේ පින්වතුනි මෙන්න මේ ටික ඔගොල්ලෝ දකින්න සියලු සංස්කාරය අවිද්‍ය දකින්න නම් සිල් සංස්කාරය අනිත්‍ය දකින්න නම් මෙන්න මේ අන්ත දෙක හොඳට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. හොඳට පෙනෙන මානයක් තියෙන්න ඕනේ. මොන අන්ත දෙකද? පුරාණ කර්මීය නියෝජනය කරන අන්තයේ ස්පර්ශ අන්තයේ ඇහැට පෙනෙනවා කියන ටික එක වෙනම සිද්ධියක්. ඒ එකම චේතනා පහළ වෙන්න පුළුවන්. එතන නෙමෙයි ඒ චේතනාව නෙමෙයි ස්පර්ශ සමුදයන්ති නිර්මාණය කළේ. මෙහෙම ඇත්ත මෙහෙම රූපයක් මෙහෙම සද්දයක් එන තැනක තමා තුලයි මේ අදහස චේතනාව හටගත්තේ කියලා ඇත්ත නොදන්නාකමයි මනසේ තියෙන චේතනා පෙනෙන හැම දෙයකට බැඳ බඳින්නේ ඒකමයි අපි සංකරණක සංකාරය ඇති වෙන්නේ. මෙහෙමයි කර්ම රැස් වෙන්නේ. මේකයි අபிසංකරණක සංකාරය කියලා කිව්වේ. ඒ පෙනෙන ඇහෙන දේ ඇහෙනකොටම මනසේ ඇතිවෙන චේතනාව පෙනෙන ඇහෙන දේ අහිංසකයි ඒ නිසා තමාම නේද තමන් තුළම මා තුළම මේ අදහස උපන්න නේද කියන අදහස දැක්කොත් ඒ දැකීමමයි ආයෝග අபிසංඛාරය කර්ම කර්මක්ෂය කරන කර්මෙන් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා දකිනවා. එතකොට බාහිර ලෝකෙින් සැප දුක් නැහැ යාට. තමන් එදා ඉඳන් ගන්න පෙනෙන දේ අරඹය දුක වෙන විදිහට දේවල් උපදවා ගත්ත දුක් වෙනවා, සැප වෙන විදිහට දේවල් දී කරගත්ත සැප වෙනවා. මගේ සැප විඳීම හෝ දුක් විඳීම මා සතුයි නේද කියලා පරපත්‍ය රහිතයි කියන්නේ ඒකයි. එයා අනුමත යැවෙන කෙනෙක් නෙවෙයි එදා ඉඳලා. ඒක නිසා පරපත්‍ය සහිතයි. අනුන්ගේ පිහිට හොයන්න වෙනවා. අනුන්ගේ උපකාර හොයන්න වෙනවා. දුකෙන් මිදෙන්න සතුට ලබා ගන්න. ලෝකේ ඉඳලා ලෝකෝත්තර දක්වාම අනුන්ගේ පිහිට හොයන්න වෙනවා. ඒ කාටද හොයන්න වෙන්නේ? මේ සංඛාර දෙකේ ඇත්ත නොදන්නා නොදකින කෙනාට. සංඛාර දෙකේ මේ සංඛාර හතරේ. සංඛාර හතරෙන් සංඛාර දෙකක් විපාකයේ නියෝජනය කළා. ඉතුරු දෙක ඒ විපාකයේ ඇත්ත දකින් විපාකයක් විපාකය නිසා පහළට චේතනාවක්. අයිති විපාකයට. නයි. ඒ ටිකේ ඇත්ත දකින් නොදකින කාරණාව මතයි අபிසංකරණ සංඛාර සහ ප්‍රයෝග අபிසංකරණ නැත්තම් ලෝකෙ විදිනවද ලෝකෙ රැස් කරනවද කියන කාරණාව නිර්මාණය වෙන්නේ මෙහෙමයි කියලා දකිනකොට සිල් සංස්කාරයන්ගේ ඇත්ත ඇති හැටි දැක්කා. ඒ ඇත්ත ඇති හැටි දකිනකොට සිල් සංස්කාරයන්ගේ අනිත්‍ය දකින බවම සාක්ෂාත් වෙනවා. නිමිති හිටින්නේ. අන්න එදාටයි යා දුකේ කලකිරෙන්නේ මෙච්චර කල් තමම්ම කොනිත්තගෙන විදෙනවා කියලා කියලා නේද තියෙන්නේ කියන එක තේරුණාමයි මෙච්චරකල් බාහිර කෙනෙක් කොනිත්තුවා කියලා රැවටිලා දුක් විඳ එක ගැන ලැජ්ජ හිතන්නේ කලකිරෙන්නේ. ඒ කියන්නේ මට දැන්න නේද කියලා ශබ්දේ ආපු තැනට ගහන්න හෝ බයින්න හෝ යෑම ගැන කලකිරෙන්නේ. ඒබඳු මානසික මට්ටම ගැන කලකිරෙන්නේ. මං ගැන හොඳට ගුණ කිව්ව වර්ණනා කළා එයානම් හරි හොඳයි කියලා ලෝකෙන් ප්‍රශංසා විඳපු එක පිළිකුල් වෙන්නේ මොනතරම් නිඳිත විදිහද ඒ සැප විඳලා තියෙන්නේ මොනතරම් අවිද්‍යාව නැමති මඩේ පෑගිලද මං මේ සැපේ විඳලා තියෙන්නේ කියලා ඒ සැපේ ගැනද පිළිකුලක් හිතෙන්නේ කලකිරෙන්නේ. අන්න ඒ කලකිරීම මතයි පෙනෙන ඇහෙන දේට යාම වැළෙන්නේ. වැළෙනකොට මනස ආශ්‍රමෙන් කෙලෙසුන් මිදෙනවා. ඒ කියන්නේ හිතල කරන්න ඕනේ ඇහැට රූපයක් පෙනෙනකොට පෙනෙනවත් එකම ඒකට අදාළ විස්තර ටික ඉදී වෙන ගතිය නතර වෙනවා. හිතල සිහි නුවණින් යමක් කියන්න කරන්න පුළුවන්. හිතලයි කියන්නේ කරන්න කියන එක දන්නවා. පෙනෙන දෙයට ඒකයි කියන්නේ කියන එක දන්නවා. ආශ්‍රයක්ෂේ වුණාම රහතන් වහන්සේට පෙනෙන දේ හිතන්න පෙනෙනවා. පෙනෙන දේ අරඹය හිතන්න කියන්න කරන්න පුළුවන්. හිතන කියන කරන දේ තමන් තුළම ඉපද නිරුද්ධ වෙනවා. ඒක පෙනෙන වස්තුවට අයිති නෑ කියලා හොඳට බෙදීම තියෙනවා. ඒ හින්දා පෙනෙන දෙයින් ලාභ ලාභ යථායස නින්දා ප්‍රසන්න සැප දුක්ඛින ධර්මතා අටෙන් එකක්වත් නෑ. සද්ද ඇහෙනවා, ඇහෙන දේ අරඹය හිතන්න කියන්න කරන්න පුළුවන්. හිතන කියන කරන දේ සද්දට අයිති නෑ කියලා දන්න හින්දා බැලුම් අහල නෑ, ප්‍රසංසා ලබලා නෑ. ඒ හින්දා සද්දේ පැත්තක ලෝකයේ තුල රහතන් වහන්සේට පණවනවා චලංග සමන්නාගත උපේක්ඛා කියලා. අංග 6කින් යුක්ත උපේක්ෂාවක් කියන රහතන් වහන්සේට. මොකද අංග 6? අංග 6 ඇස් ඉදිරිපිටේ තියෙන රූපය ගැන උපේක්ෂයි, ශබ්දය ගැන, ගන්ධය ගැන, රසය ගැන, ස්පර්ශය ගැන, ධර්මාරම්මන ගැන. මේ ස්පර්ශ ආයතන 6 උපේක්ෂයි. මහා ඝන පර්වතයක් හොලමින් හෙල්ලෙන්නේ නැහැ වගේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු වලින් හොල්ලන්න බැරි නිසා රහත මහන්සේ මහා ඝන ශෛල පර්වතයක් වගේ කියනවා. මොකද දිවහල් නිදහස් මනසක්. වහල් බැඳිච්ච මනසක් තමයි මනසේ උපදින gati tika ස්පර්ශ ආයතනයේ හයට බඳින තාර. ඔය ටික පැහැදිලි නේද? හරි. දැන් ඔය ටික දැනගත්ත ඔක තමයි සම්මාදිට්ඨිය තව එක්තරා මොහුනුවරක්. නමුත් මේක අහගත්තට මේ දෙක වෙන වෙලා පේන්නේ වචන ඇහෙනකොට සද්දේ දැනගෙන ඉවරයි, දැනගත කියන එක තේින්නේ සද්දේට ආйти කියන එක තේරලා ඉවරයි. ඒ තරම් සිත වේගවත්, සිතත් එක්කම ආශ්‍රවත් වේගවත් හුරුවත් වැඩි. දැන් මේ වේගෙ නෙවෙයි අවශ්‍ය, මම හැමදාම කියන රූප කලාප කඩ කඩ බලන එක නෙවෙයි අවශ්‍ය, විපරිණාම බව නෙවෙයි ප්‍රශ්නේ, අනිත්‍ය බව කියන එක නෙවෙයි ප්‍රශ්නේ, ඇත්ත නොදකින එකේ ප්‍රශ්නේ කියන එක මම හැමදාම මතක් කරන දේ. හැමදාම කියන්නේ එකම කතාවක් මම. ඒ කියන්නේ මේක භෞතික වස්තුවක තියෙන චලිතයක්, වේගයක්, විදීමක් මත තියෙන සිද්ධාන්තයක් නෙවෙයි. කෝටි ප්‍රකෝටි ගණක් වේගෙන් විදි විදි ගියත් කමන්නේ, එපොන්තු වේගයකින් ඇස් ඉදිරිපිට තහපු රූපය ඇත්ත මේකයි කියන එකයි අවශ්‍යයි. නොබිදි අවුරුදු ගානක් තියෙන එකක් වුණත් කමන්නේ, විදි විදි වේගෙ යන එකක් වුණත් කමන්නේ, ඇස් ඉදිරිපිට ආව ඇත්ත මෙච්චරයි. ඊට පස්සේ දෙවනි අධීරයේදී උනේ මෙන්න මේකයි. මේ ධර්මතාව දෙක තේරුම් නොගැනීමයි මෙතන තියෙන වරද කියන කාරණාවයි පැහැදිලි කරන්නේ. ඒ නිසා මෙතනදී මේ පුරාණ කර්ම සහ නව කර්ම කියන ස්පර්ශ අන්තේ සහ ස්පර්ශ සමුදය අන්තේ කියන තැන ඉඩක් කියනවා. ඉඩක් කියලා කිව්වේ ස්පර්ශ ආයතන 6 ඉබේම ධර්ම කියන අහිංසක ධර්මතාවයක් කියලා මතක් කළා. ඒවා පිළීමත් ඇහිමත් එක්කම සිටේ චේතනා පහළ වුණාට නැත්තම් කියන එක තේරීම නෙමේ ප්‍රශ්නේ. මහත්යෝ කියනකොට මහත්යා කියන්නේ මේ සත්‍යයත් එක්ක මහත්යා කියලා කතා කළා නේද මට කියන අදහස තේරීම නෙමේ දෝෂේ. තේරීමත් එක්ක නුවණ නැති වුණොත් ඒකයි ප්‍රශ්නේ. ඒ වැටහීමත් එක්කම අනුවණකම තිබුණොත් ඒකයි ප්‍රශ්නේ. ඒ අදහස පහළ වීමත් එක්කම නුවණ තිබුණොත් සත්‍ය වෙනම එකක් මහත්ත්වය කියන අදහස තිහි කරගත්ත නේද කියන එක තිබුණොත් නුවණයි. ප්‍රශ්නේ ඉවරයි. කර්ම භවය උප්පත්ති භවයට විපාකේ නැවත කර්මයක් කරගෙන නැහැ. මේ චේතනාව විපාකයට බැඳලා නැහැ. නුවණ නැති වුණොත්, අනුවණකම ඇති වුණොත් මට කතා කළා නේද කියලා සද්දේ මහත්ය කියලා කතා කරපු සද්දයක් වෙයි. එහෙම වුණොත් තමයි ප්‍රශ්නේ. එතකොට අවිද්‍ය යස්තේව අශේෂ විරාග නිරෝධ සංකාර නිරෝධ. අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවෙන මට්ටමට ගියොත් තමයි මේ සංඛාර රස වෙන්නේ. ඕගොල්ලෝ පිටුතුන්ට සංකල්පමේ චින්තනයකින් හිතලා බලන මානසික මට්ටමකින් නවත්තන්න බැහැ මේක. ඇහෙනකොටම වෙලා ඉවරයි, එනකොටම වෙලා ඉවරයි. ඒ හින්දා අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන මට්ටමේ විද්‍යාව, ඒ කියන්නේ හිතීමේ සංකල්පමේ චින්තනයේ සීමාව ඉක්මවා ගිය දැකීමක් බවටම පත් වෙන තැනටම ගියොත් තමයි හොඳටම පේනවා නම් ඔයගලන්ට මෙතන ස්පේස් එකක් තියෙන ඉඩක් තියෙනවා කියලා. ඇහෙන සද්දේ වෙනමම එකක්, ඇහෙනවත් එක්කම තමන් තුළම නේද මෙහෙම හැඟීමක් මතු උනේ කියලා ඕගලන්ට පෙවුනොත් කවදාවත් ඕගොල්ලෝ අර සද්දේ ආරම්භය ඇලෙන්න ගැටෙන්නේ ඇයිද? ඇස් පනා පිටම පෙනෙනවනම් යන්නෙම නෑනේ. අන්න ඒ මට්ටමට ගියාම කර්ම රක්ෂණ වෙන්නේ. එහෙම පෙනෙන මට්ටමට නොගොසින් සසර දුක් කෙලවර වෙන්නේ නෑ. ඒ නිසා ඒ පෙනෙන තැනට මනස ගන්න ඕනේ, ඒ ගන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ඔය මම මතක් කළේ සම්මා දිට්ඨිය තමයි extra කෝණයක්. සීල සංස්කාරය අනිත්‍ය කියලා දැක්කොත් කියලා මේ ඇත්ත. ඔනෝය ඇත්ත දැනගෙන සියලු දුක්, සියලු සසර ගෙවාලන මේ ජීවිතයේ මේ මොහොත මේ දැම්ම සදාතනික විමුක්ති ජීවිතය වෙන මේ ධර්මය ජීවිතය කරගන්න ඕන කියන දැක්ම ඇති කරගන්න. ඇති කරගෙන එතෙන්ට යන්න නම් ඒ දැක්ම තමගේ මනසේ ඇති කරගන්න නම් හැකි ප්‍රමණකින් සීලයක පිළිපදන්න,
සමතකම තහනකින් හිත වඩන්න. හිත වඩමින් විදර්ශනා කරන්න.
මේ දර්ශනය නැවත නැවත හිතන්න හැකියාවක් තියෙනම් ඒක හිතුවත් කමක් නැහැ. ඒක විදර්ශනාව නමුත් එතන සිහි වැඩි.
ඒ හින්දායි මම තුන්වතුන්ට විතර මතක් කරන ටිකක් තියෙනවා. පුළුවන් තරම් සති නිමිත්ත හුරු කරන්න.
ඊට අමතරව සත්ව පුද්ගල භාවයට හම් වෙන අරමුණු වල නාම රූප ආදී භාව වශයෙන් බලන්න.
ඊට අමතරව කෙලෙස් රාග දේශ මොහ අරමුණු වෙන කලින් නෙක්කම් ධාතුසිත පිටවන්න. ඒ කියන්නේ රාග දේශ මොහ නූපදින විදිහේ ඇතුළත මානසිකාර කුසල සංකත මානසිකාරය මුල් කරගෙන මුමුණුමි ඉන්න උපායක්. සීලයක පිහිටලා සති නිමිත්ත හිත තබාගෙන නාම රූප සත්පුද්ගල භාවයට හම් වෙන වස්තුන්ගේ නාම රූප ආදී භාවයෙන් බලමින් කටයුතු කරන්න කියලා මම ඉගෙන ඉස්තර කරලා තියෙනවා වෙන දවන විදිහට. මේවා උපායක් මොකටද? පින්වතුනි ඇත්ත මේ සිද්ධිය වුණාට අපේ මනස තියෙන වස්තු බාහිරයට ගැට ගහලා ඒව තුල ඒ සිද්ධිය ඇත්තම වෙලා තණ්හා මාන දික්ටි වශයෙන් අපි ඒ තුල හැසිරලා ඒක බලවත් වෙලා තියෙනවා. ආශ්‍රව බලවත් වෙලා තියෙනවා. මේ ධර්මමයි, ජීවල්මයි, අත්තරම්මයි, මේ මිලමුදල්මයි වෙලා තියෙනවා.
ඉතින් ඉස්සෙල්ලා කැලෑයක් ජීවිතයන් ඉස්සෙල්ලා කපලා වේලන්න වෙනවනේ. අමුකැලේක ජීවිතල් තිබ්බට එන්නේ නෑනේ. ඉස්සෙල්ලා දුවා දරුවෝ ගෙවල් දොරවල් කියන එකේ බලය ටිකක් අඩු වෙනවා. තාම ඒව නැති වෙනවා නෙමෙයි. ඒ තුල තිබ බැඳීම ටිකක් අඩු වෙන වෙනවා මනසකට. එහෙම අඩු වුණාමයි හිත සමාධි වෙන්නේ, නීවර ධර්ම දුරු වෙන්නේ. එතකොටයි ඇත්ත පේන්නේ. ඒ නිසායි ඉස්සෙල්ලා සත්පුද්ගල තෙලින්ම මේ දැර්සණය ගන්න බෑ. සත්පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු තුල තමන්ට හිතට පිළිගන්න පුළුවන් මට්ටම. දැන් මේ මට්ටම ඇත්තයි කියලා ඔගොල්ලෝ බණ අහන වෙලාවට තේරුණාට ඇත්තම තමයි පිළිගත්තට මෙතන නැගිටලා යනකොට මනසට උදානක් නැහැ ඔය ඇත්ත පිළිගන්න. මනස බලාපොරොත්තු වෙන්නේ මේ දරුවා ඉස්සරහට දුවගෙන එනවා බලන්න. තමන්ගේ ස්වාමි දුවනිය ඉස්සරහට එනවා දකින්න සූදානම් මේ මනස ඉන්නේ. මේ නීවර මොකද? සත්වයක් නම් පුද්ගලයක් නම් ප්‍රශ්නයක් නැහැ. මේ බණ ඇහුවා ඒක එහෙම මේ එයා වෙනස් වෙන්නේ නැහැ. හොඳ පුද්ගලයන හොඳයි, නරක පුද්ගලයන නරකයි කියන්නේ. නමුත් හේතුඵල ධර්මයක් තියෙනවා. දැන් මේ හේතු ටික මත මෙතන විරාජ මනසක් හැදුනට ඊගාව චිත්ත දෛසික ටික උපදින්න ඔගලන හම් වෙන වටපිටාව මේ හේතු ටික නිවි වෙන හේතු ටික. එතකොට උපදින ඵලය දෙන එක. එතකොට ඒකේ මේ ටික බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මම මතක් කරන්නේ සමස්තයක් වශයෙන් අපේ මනස ලෝකයේ ඇත්තයි කියන තැනකින් පිළිගන්න තියෙනවා. දැන් ලෝකයේ ඇත්තයි කියන තැන පිළිගැනීම තුලම ඉඳගෙන ඒක තුල බලය අඩු කරන්න ඉස්සෙල්ලා අඩු කළා ඉවර වෙලා තමයි මොකද්ද ඒකෙන් මිදෙන්නේ. ආශීසෝපු සූත්‍රේ පෙන්නන්නේ එකපාර්ත සර්පයෙන් මිදලා යන්න බෑ. ඉතල කිවි පොලා ඔළුව හිමී නැතකලුව නිදි කරවන්න. නිදි කරලා තියලා තමයි දුවන්න වෙන්නේ. ඒ වගේ මේ ලෝකේ තුල හැම හරියන්නේ නැහැ. ඔය දෙවල් නැහැ, දරුවෝ නැහැ, ඒවා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා දරුවන්ට තලකමින් දෙවල් දරවල ඉඳිමින් නුවණින් හිමින් හිමින් බලනවා. දරුවා කියලා කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු රූපකේ සුදුළුම්ද, නියද, හම්ද, මස්ද, නහරද නැත්තම් ඔය කායාතර කරගෙන පවතින චිත්තචරිත ටික ටිකට ඔහොම ටිකක් ටිකක් හිමින් බලබල බලබල යනකොට හිමින් තමයි මෙයාව දස්කරණය කරන්න නොදී නිදි කරවන්නේ. එහෙම කරනකොට තමයි ටික ටික කාලයක් යනකොට මනස සිහිනුවන වැඩෙනවා. ඔකට කියනවා විමුක්ති පරිපාචනීය ධම්ම කියලා. විමුක්තිය පිණිස බොහෝ කරමින් පවතින ධර්මතාවතියි. පිඟුතට ඒක නොතේරේ. ඒ කියන්නේ පිඟුතුන්ගේ අවුරුදු 20ක 25ක පොතේ වයස කාලේ පොත එකක් අරගෙන බැලුවොත් අද තියලා කොච්චර වෙනසක් තේරෙන්නේ? විශාල වෙනසක් තේරෙනවා. නමුත් දැනුත් එදා ඒ රූපේ මට්ටමේ ඉඳලා මේ මට්ටම දක්වා වෙනස් වෙවි ආ එකපාරට වෙනස් වෙන්නේ හිමින් වෙනස් වෙන්නේ. දැනුත් ඕගලන්ගේ රූපයේ හිමින් වෙනස් වෙවි පවතිනවා. දැන් දෙන්නේ. නමුත් තව දැන් අද ෆොටෝ එකක් අරගෙන තියාගෙන තව අවුරුදු 10කින් දසුන් කර බලන්න කොච්චර වෙනසක්ද කාලයක් ගියාම. සිතත් එහෙමයි. අද ඕගලන්ට මේ ධර්ම කාරණා තේරෙන්නේ නැහැ. නමුත් තේරෙනවා කියන මට්ටම හිමින් වෙනවා. තව අවුරුදු දෙකක් යනකොට ඔයගලන්ට තේරෙයි එදා නොතේරිච්චදී අද මට තේරෙනවානේ. අද නොතේරිච්චදී අද තේරෙනවානේ කියලා. දැන් මේ තේරෙනවා තේරෙන බව වැඩෙනවා කියලා තේරෙන්නේ නැහැ. සිත වගේම කය වගේම සිතෙත් මොහි කිරීමක් වෙනවා. සිතත් වැඩෙනවා. ඒ හින්දා බය වෙන්න එපා. ජීවිතේ අන්තිම මොහොතේ විහෙර ධර්මය අවබෝධ කරගත්තත් සසරට සාපේක්ෂව වහා ධර්මය අවබෝධ කරගත්තා යන ගණයට යන්නේ. මේ දැන් නොවුණා කියලා බය වෙන්න එපා. ජීවිතේ සැලසුම් කරන්න. සැලසුම් කරන්න. නරුණු කරන්න දෙයක් නැහැ. නමුත් මේ යහපත් අදහස තුල ඉඳලා අදරය නරුවක් දුකක් නැහැ. ඔයගොල්ලන්ගේ අපේ ගත වෙන ජීවිතේ කාටිනුත් අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් මේ සාසනීය අඩුපාඩු අඩුපාඩුවක් නෙවෙයි. අවුරුදු 50 කොසල් රජුරුවන්ගේ කෝසල රාජ්‍යයේ හොරුන්ගේ දෙලි කපපු අලුගෝසු වැඩේ කරපු තබදලි චෝර ඝාතකයා අවුරුදු 50 ප්‍රාණඝාත කළා. මරුණු ගමන් අවිචි මහ නරකේ යන්න තිබුණේ. සරියුත් මහ රහතන් වහන්සේගේ එක බණ පදයයි ඇහුවේ. එක බණ පදයයි. සම්පූර්ණ ගෙහිලා චාතු මහ රජකේ උපන්නා අන්තිමට පෙන්වන කවදාව දුකටයකට යන්නේ නැහැ. ආපහු මේ ලෝකෙට ඇවිල්ලා දුක් කෙලවර කර ගන්නවා කියලා. මාර්ගඵල ලැබියෙත් නැහැ. සත්‍ය අනුලෝමික ඥානය විතරයි ලැබුවේ. එතකොට හිතන්න මේ ධර්මයේ මොනතරම් ශක්තියක්ද? මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. එහෙනම් මම කියන්නේ නැහැ ඔයගොල්ලෝ අඩුපාඩු කරන්න කියලා. නමුත් අද අඩුපාඩුවක් වෙනවන ජීවිතේ අඩුපාඩුව මත පසුතැවිලි වෙන්න එපා. අද වෙන අඩුපාඩුව හෙට දවසේ හැදෙන ධමකේ. අද මේ අඩුපාඩු වෙද්දී ධම අතරින් අඩුපාඩු වෙනවා. නමුත් මගේ එයා අඩුපාඩු වෙනවානේ මගේ කියලා දුක් වෙන්නේ නැහැ. කෙලෙස් නිසානේ මේක උනේ කියලා ඒකට මට කරනදී මම පුළුවන් තරම් අප්‍රමාදී වෙනවා. මම මේකේම මට දරුණා භාවනා කරන ධමයක් හිතන්න. මම මේ බොහෝ තිත ධමයක් හිතනවා. මහත්යෝ අපේ ගේයවට කුඩු රුඩු අපිට අවුරුද්දක් පුරාවට අපි දැම්මා කියලා හිතන්න. ඕක අතුගාල එකතු කළ පුච්චල අපිට සුදු කරන්න අවුරුද්දක් යන්නේ. අපිට පැය ගානක මාස ගානක කරන්න පුළුවන්. ඒ වගේ ධර්මය කියන්නේ ඒකයි මේ ධර්මයේ වටිනාකම. නුවරක් තියෙන කෙනාට අනවරාග වූ සංසාරේ තියෙන කුඩු රුඩු ඔක්කොම එකතු කළා. ගිනි කියලා පුච්චලා අලු කළා ධාන්‍ය එක පැයයි ඕනේ. ඒ හින්දා ඒ සඳහා සූදානම් වෙන්නේ. ඔයගලන්ට පුළුවන්. ඔයගලන්ට බැරිනේ. ඒ හැකියාව ඒ වාසනාව තෙමතුට නැත්තම් මේ වගේ ධමයක් අහන්න ඔයගලන්ට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ ධමයක් හිතන්න අපිට හම්බ වෙන්නේ නැහැ. මන කියන නොතත් අහන ඔයගලන්ට අපි හැමෝටම සසල් කළ පින් ඇති. ඒ හින්දායි මේ ගතානුගතික දුවන සමාජ රටාවේ ඔබට ගෙහිලා අද අනුභව වුණත් අද වැරදි සිද්ධ වුණත් වැරද්ද තුලම ගිලා බහි නැතුව වැටෙනවා නැගිටිනවා කියන ක්‍රමයකට හරි ඉස්සරහට යන්නම අපිට හිතෙන්නේ මරණාසන්න මොහොතේ හරි දුකෙන් මිදීමේ හේතුව මේ බුද්ධ ශාසනය තුලදීම සසර දුකෙන් මිදීමේ හේතුව අපි ගාව ඇති. ඒ නිසා හැමදෙනාම ඒකට උත්සාහවත් වෙන්න. අද කුමන විදිහ අඩුපාඩුවක් වුණත් ඒ අඩුපාඩුවක් නෙවෙයි කියන කාරණාව මතක් කරනවා. ඒකෙන් මතක් කළේ පය ගහලා අඩුපාඩු වෙන්න ඕනේ කියන එක නෙවෙයි. ඒ තුල පසුතැවිලි වෙන්න එපා. ඒක අතහැරේ. ඒ වෙනුවට අප්‍රමාදීව මේ ධර්මයේ තුල ඉන්න ඒක තමන්ගේ ජීවිතයට පුදුම සැනසෙල්ලක් ගෙන දී අන්තිම මොහොතදී හරි. දුක් විඳ අනවරාග සංසාරට සාපේක්ෂව මේ ජීවිතේ නැරෙන්න මොහොතක් කියලා අන්තිම මොහොතදී හරි ධර්මයේ දකින්න මට්ටමක් ඇති කරගන්න බලව මොනොත්
සියලුම සසර දුක් අවසානයි. එපමණකම වහා ධර්මය අවබෝධ කරගත්තා යන ගමිට යනවා. ඒ වාසනාව මේ ජීවිතේ අගාධම ඔබලන්ට සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආශිංසනය කරමින් මගේ දේශනාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි. කාරණා තේරුවාද? යමක් හරි මොනවා හරි කියපු දේ තුළ නොතේරිච්ච යමක් තියෙනවද?
සංස්කාරයන්ගේ සංතුලනය පටිච්ච සමුප්පන්නක කියන තියෙන්නේ. එතකොට අභිසංකාර සංස්කාරයන්ගේ සංතුලනය රූපේ චක්කු විඥානය තුළ දැකීමේ චක්කු සම්බන්ධය ඇති වෙලා සිතිවිලි ඇති කර ගන්නකොට එතන අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා නේද?
හැමෝටම අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නම් කිව්වේ ඇහෙද පෙනෙන ඇහෙනදී පෙනීමත් එහෙම සමගම චේතනා පහළ වෙනවා. පහළ වෙන එකෙන්නේ කියනවත් එක්කම තේරිලා ඉවරයි. තේරෙනකොට අවිද්‍යාව සක්‍රියයි නම් රහතන් වහන්සේ ජීවත් වෙන්න බැරි වෙයි. අපි කතා කරපු දෙයකට බුදුපතේ බුදු මහරහතන් වහන්සේ උත්තර දෙන්න බැරි වෙයි. අවිද්‍යාව සක්‍රිය වෙලා නම් මේ වචනේ තේරෙන්නේ නැත්තම් ඉතින් සද්දය ඇහෙනකොටම තේරෙන්නට අදහසක් එන්නත් ඕනේ. නමුත් ඒක කර්මණු වෙන්න ඕනේ.
අවසරයි නම් දැන් අපි උදාහරණයක් උදාහරණයක් විදිහට දැන් අපිට යම්කිසි නොතේරෙන භාෂාවකින් යම්කිසි දෙයක් කියනකොට එතන අනිමිත්ත කියන තැනට වඩා යම්කිසි ඒ කියන භාෂාව නොතේරෙනවායි කියන නිමිත්ත නැත්නම් ඒ සංඥාව එතන තියෙනවා. ඒක අපේ මෝහය නිසා අවිද්‍යාව නිසා ඇති වූ සංඥාවක් නේද? ඒක එතන මෝහයේ ක්‍රියාත්මක වෙන නිසා නේද හඳුන්නේ අපිට? ඒක අපි ඒ තුන දුකක් හෝ සැපක් හෝ තරහක් හෝ ඇලිමක් හෝ ඇති කරන ගන්නේ.
සබ්ද නිසා ඇති වෙන හැම චේතනාව මොන විදිහ චේතනාවක් ඇති වුණා මෝහය නිසා ඇති වෙනව නෙමෙයි චේතනා සබ්දයක් කියන එකකින් හෝ එහෙම නැත්නම් අපිට භාෂාවක් තේරුණා ඒකේ චේතනාවක් ඒක දැනුණාට ප්‍රශ්නයක් නැහැ. එතකොට විද්‍යාව හෝ අවිද්‍යාව කියන එක මම නැවත නැවත පැහැදිලි කළා. මනසේ ඇතිවෙන මේ ගතිය ආපහු මේක මනසෙම උපන්න දෙයක් කියන එක ඒක එහෙම දකින්න. සද්දේ නිසා කිසිදු ගතියක් උපතුමා තුළ ඇතිවෙන විදිහක් නැහැ. ඒක බහැර සිද්ධියක්. එතකොට බහැරි මේක සද්දයක් නෙයිද කිසිම දෙයක් නැති දෙයක් නෙයිද කියන මට්ටමින් හෝ චේතනාවක් ඇති වුණා නම් මේක සද්දයක් නෙයිද කිසිම දෙයක් නැති මට්ටමේ චේතනාව කියන අදහසක් හෝ තමන් තුළ ඇති වුණා කියලා දැක්කොත් ඒක සද්දයයි. සද්දේ ගැන තේරුම් ගන්න මේ සද්දේ කියන අදහස හෝ ඇති වුණා. ඒකද සද්දේ කියන එකයි කියන්නේ. ඔබතුමාට ඔබතුමාට වෙන මොකුත් නැහැ. මේක සද්දයක් කියන අදහස හරි ඇති වුණොත් ඒක මනසෙන් උපන්න එකක් මිසක ඒකද සද්දෙ නෙමෙයි. සද්දය කියන එක තමන් තුළ ඇති වෙච්ච ඒ ගති ඇත්ත නොදැක්කොත් තමයි අරකද සද්දය කියන එකක් වෙන්නේ. භාෂාවක් හෝ වෙන දෙයක් කියවීම පැත්තකින්ද සද්දය සද්දයක් ඉද වෙන්නේ? ද තමන් ගතිය අවිද්‍යාව තිබුණොත් අවිද්‍යාව නැති වුණොත් මේ ආරම්භය හිතින් කියමින් කරන්න බෑ කියන සුතේ සුතමත්තක් ඇසීම ඇසීමක් විතරමයි කියන තැන සාක්ෂාත්
වෙනවා. ප්‍රයෝග අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා නේද කියන එක මට තේරුණා මුන්නේ. දැන් අපි ගත්තොත් අபிසංස්කාරල සංස්කාරයන්ගේ පුණ්‍ය අபிසංකාර, අපුණ්‍ය අபிසංකාර, අනන්ත අபிසංකාර කියනවාම දෙනකොට මේව සංඥා, අසංඥා ඇතුලේ දක්වා වූ ඥානලාභින් තුලත් අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා නේද?
වෙනවා. ඔබතුමා මේ කියන කාරණාව තේරුම් ගන්න. කියන කාරණාව තේරුම් ගන්න. මම ඒව නැහැ කියන පුඤ්ඤාපි අපුඤ්ඤාපි ආනිජ්ජාපි සංඛාරය කියන එක කර්මය කියන එකත් පැහැදිලි කළා. කර්ම වීම හෝ නොවීම කියන එක අර්ථ දැක්වි කොහොමද? ඕනම කෙනෙකුට කතා කරන්න පුළුවන්. මම මේ අමනාපෙන්නේ ඔබතුමා මේ කාරණාව තේරුම් ගන්න තියෙන එක මම කියන්නේ. මම හැම වෙලාවෙම මතක් කරන්නේ මේ ස්පර්ශ ආයතන හයම එක අන්තයක්. ඒක කිසිම වෙලාවක කර්ම වෙන්නේ නැහැ. ඒක විපාකයක්. එතනින් ඉවරයි. මේ පෙනෙන හැම දේ තුල කර්ම හෝ කර්ම ගතිය නිකමට හරි තිබුණොත් සසරෙන් අපිට මිදෙන්න බෑ. එහෙම නැත්නම් රහත් වෙන ජීවත් වෙන්න බෑ. පෙනෙන හැම දේ තුල විද්‍යාව හෝ අවිද්‍යාව නැහැ. පෙනෙන හැම දේ නිසා හිතින් කිංකිරි කරන්න පුළුවන්. හිතන කියන කරන දේ පෙනෙන ඇහෙන දේට අයිති කියලා හිතුවොත් ඒකයි අවිද්‍යාව. එතකොට කර්ම දේව සංඥා නාපඤ්ඤා තලිත එක රැස්සලා ඒක එක මානසික මට්ටම් මත. හිතන කියන කරන දේ පෙනෙන ඇහෙන දේට බැඳෙ නැත්තම් පෙනෙන ඇහෙන දේ ඒකත් හේතු ටික නැතිවෙන්නේ එහෙ නැති වෙනවා. හිතන කියන කරන දේ හිතින් කිංකිරීම නිසා උපදින චිත්තජයසික ටික නිසා හිතින් කිංකිරීම කළා ඒ චිත්තජයසික නිසා ඒක හිතින් කිංකිරීම නැති වෙලා මේ පැත්තේ ටික චේතනා ටික තමන් පැත්තේ නැති වෙලා අර පැත්තේ ටික ඒ පැත්තේ ටික නැති වෙනවා නැති වෙනවා දෙපැත්තේම අනිත්‍ය සාක්ෂාත් වෙනවා එකට බැඳෙ නැත්තම් දැන් දුත් දෙලෙන ඇහෙන දේ ඉතුරු වෙනවා හිතපු කියපු කරපු දේ ඉතුරු වෙනවා. උදාහරණයක් හැටියට ගන්න ඔබතුමාවම ගන්නකොපම දැන් මට මෙහෙම පේනවා හොඳට හිතන්න මේ මහත්තයා හොඳ කෙනෙක් නැත්නම් නරක කෙනෙක් කියලා මට හිතන්න පුළුවන්. හරි. මම හිතුවාම හිතීමේ ක්‍රියාව හිතපු එක ඉවෙන් ඉවර වෙනවා නේද? ක්‍රියාවක ස්වභාවය තමයි ක්‍රියාවෙන් පස්සේ අභව ප්‍රාප්ත වෙන බව තියෙන්නේද නැත්නම් තිබිය හැකි බවක්ද නැහැ. අතෝසවනවා කියන ක්‍රියාව එසවීමෙන් පස්සේ ඉවරයි. පාත දානවා කියන එක ක්‍රියාවෙන් පස්සේ ඉවරයි. කොහොමද ඉතුරු නැන්නේ? ඒ වගේ ඔබතුමා හොඳට යමක් හිතන්න හිතීමත් එක්ක ඉවරයි. නරකට යමක් හිතන්න හිතීමත් එක්ක ඉවරයි. ඊගවට මහත්යෝ කියලා හරි ළමයෝ කියලා හරි වචනයක් කතා කරන්න කතා කරද්දී කතා කිරීම පස්සේ ඉවරයි. මම මේක මේ මහත්යට දෙනවා මේ මහත්යගෙන් මේක ගන්නවා කියලා කළොත් යමක් ක්‍රියාවක් කරපු දේ කිරීම පස්සේ ඉවරයි. හිතපු දේ හිතීමෙන් පස්සේ කියපු දේ කියවීමෙන් පස්සේ කරපු දේ කිරීමෙන් පස්සේ අවස්ථාව එතන නිරුද්ධ වුණාට අපි ඒද හඳුනන කර්ම රැස් වුණා කියලයි. තේරුණේ? එහෙම රැස් වුණාද නියයි? කොහොමද රැස් වුණා
කියන්නේ?
ක්‍රියාවට ගියත් ප්‍රශ්නේ නැහැ. ක්‍රියාවට ගියානේ අපි. හිතුවා, පෙනෙන දේ අරඹය හිතුවා, කිව්වා, කළා. හැබැයි හිතපු දේ, කියපු දේ, කරපු දේ අපි දැක්ක නැති වුණා. නමුත් රැස්ුනේ මොකෙන්ද? කොහොමද රැස්ුනේ? ඇයි ඒක නැති වුණා නෙමෙයි? රැස්ුණා කියන්නේ වෙන මොකුත් නෙමෙයි මහත්තයෝ. මේකෙන් හිතපු, කියපු, කරපු දේවල් හිතුවට කිව්වට කළාට. මං හිතාගෙන මම හිතුවේ මේ රූපේ ගැන. මං කිව්වේ මෙයාටයි, මං කළේ මෙයාටයි කියන අදහසයි තියෙන්නේ. දැන් ඔය රූපේ මට දකින්න විතරයි යෝනේ මං හිතපු කියපු කරපු ගැටි ටිකට ගලේනවා. ඒ හිඳයි මේ හිතන කියන කරන ටික පෙළෙන දෙයට බඳිනතා කර්ම රැස් වෙනවා කියන එකට අස් වෙනවා. මරණසන්න මොහොතේ ඔය රූපේ පෙනුනොත් මම අහවලා නරක මිනිහෙක් මට බැනපු කෙනෙක් මම නම් හොඳ වැඩක් කරන්න ඕනේ කියලා හිතලා තිබ්බනම් හිතීම ඉවරයි. ඒකම වෙන දෙයක් හිතන්න නැති.
නමුත් මේ රූපෙත් නම් හිතලා තියෙන මරණසන්න මොහොතේ මට රූපේ පේනකොට මර ගති ටිකේ ඔයගොල්ලන්ට හීන රූප වේනකොට රාග දේද මෝහ සහගත රූප පේනවනේ කොහොමද ඒ රූප පේන්නේ ඇහැට පේනකොට ඔගොල්ලෝ ඒ වාරම්භය මනසින් හිතලා කියලා කරලා හදාගත්ත මට්ටම් එතකොට ඔබතුමා බලන්න නුවණින් මම මේ කියන එක හිතුවට කිව්වට කළාට ඒක ඉවර වුණාට හිතපු කියපු කරපු දේ පිළින දෙයට ගැට ගන්න තා කර්ම රැස් වුණා යන ගණිතය යනවා මිසක හිතපු කියපු කරපු දේ ඉවර යන ගණිතය යන්නේ නැහැ. කර්ම ක්ෂය වෙනවා කියලා කියන්නේ පිළින දේ ඇස් ඉදිරිපිට පේනදී මං හිතුවොත් මේ මිනිසයා මහ පුදුම මිනිසෙක් කියලා හිතනකොට මේ මිනිසයා පුදුම මිනිසෙක් කියලා මම හිතාගත්තේ කියලා ඔන්න තමන් තුළම දකිනවා. මේ මහත්තයා එක පොඩ වචන දිහා කතා කරන කිව්වොත් මම වචී විඤ්ඤාති රූප උපදින සිත නිසා මේ ප්‍රතිලය සිත නැති වුණ නැති වගේ දෙයක් දැක්කොත් මේ මහත්තයා මේක ගන්නකොට කියලා දෙනකොට තමන් තුළම කාය විඤ්ඤාති රූප නිසා මේ කය වලෝද ක්‍රියාව ඇති වුණා ඒක නැති වුණ නැති වුණා කියලා මේ හිතට කියන කරන එක ආධ්‍යාත්මික පැත්ත චිත්තචෛතික ටිකක් නිසා හිතින් කිංචිලි කරන්නේ ඒ චිත්තචෛතික ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් මම ඒක මේ පෙනෙනවා කියන සිද්ධියටයි තේ නැහැ කියලා දැක්කොත් මාත හිතන දේත් නිරුද්ධයි කියන දේත් නිරුද්ධයි කරන දේත් නිරුද්ධයි වෙලාවට කර්ම ක්ෂය වෙනවා. ඒ පෙනෙන්න තිබුණු හේතු ටික නිසා හටගත්ත දේ ඒ හේතු නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා. හිතන කියන කරන දේ හේතු ප්‍රත්‍යයයි ඒ හිතින් කියන කිරීමට අවශ්‍ය චිත්තචෛතික ටික නිසා හිතින් කියන කිරීම උපන්නේ ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා ඒ හිතින් කියන කිරීම වලට හේතු ටික මම මගේ පැත්තෙන් දැක්කොත් පටිච්ච සම්පන්න බව ඒ පැත්තෙන් නිරුද්ධයි. එතකොට සීල සංස්කාරය ගණිත දකිනවා මිසක කර්මක්ෂය වෙනවා මිසක ඔය නිමිත්ත සිහි වෙන්න විදිහකුත් නැති වුණා මේ තුල ඇති වෙන ඒක නාපව ගෙවුණා සිහි වුණා ඇති වෙන ගතියකුත් නැහැ. සිහි වුණා දකින්නේ පටිච්ච සම්පන්න බව විතරයි. ඒ නිසා කිසිම වෙලාවක කිසිම දෙයක් නොදන්න සද්දමා සද්දයක් නේ කියන ගතියක් හරි ඇති වෙනවා නම් ඔබතුමා ගාව ඔතන සද්දයක් නේ කියන ගතිය ඇති වෙන්න තියෙන සිත උපන්න නිසා සද්දය කියන ගතිය ඇති වෙලා ඒ හිත නැති වෙන නැති වෙන නිසා එක සද්දයක් නේද ඇති වෙන්නේ. හැම වෙලාවෙම වචන කතා කරනකොට වචී විඤ්ඤාති රූප කියලා එකක් තියෙනවා. ඒ රූප උපදව කුසල සහ අකුසල සාගත සිත නිසා ඒ රූප උපදිනවා. ඒ සිත නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා ඒක අයිති නෑ මේකට. කාය විඤ්ඤාති රූප කයින් කරන්න සිත් උපදිනකොට හැම වෙලාවෙම පරිච්ඡ සම්පන්න බව දකින්න සිතින් කිංචිත් ටික ආත්‍යන්තික ගැත්තේ. එතකොට මේ ප්‍රශ්නේ ඉබේම ඉවරයි. එහෙම නැතුව අපි හිතන කියන කරන දේ හේතු ටික ආත්‍යන්තික පැත්ත හේතු නිරුද්ධ නිරුද්ධ නමුත් අපි ඒක දකින්නේ බාහිර දෙයකට හිතුවේ කිව්වේ කියලා කියලා. මෙන්න මේ සම්බන්ධය ඇති කළ අවිද්‍යාව. එතකොටයි කතාව. කියන කාරණාව මතක් කරගන්න. එක එක මට්ටම් වල අඩුවෙන් තියෙනවා. එක 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 මට්ටම් තියෙනවා. ඉතුරු නැති වෙන මට්ටමේම ගැට ගැහිම නැති වෙන රහතන් වහන්සේට ඒක මෙහා අනාගාමි කෙනාට පංච විඥාන මට්ටමේ ගැට ගැහිම නැහැ. ඊට පස්සේ සෝවාන් සකදාගාමී කෙනාට දික්කිතහගත වචන වල ගැට ගැහිම නැහැ. ඒ වගේ එක එක මට්ටම් තියෙනවා. හැමෝටම හැම තැනකදීම නිරවශේෂයෙන් ස්පර්ශ ආයතන හයෙන්ම මිදුන වෙන්නේ. එදාට ඒකයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මනස මිදුනක්. මුළු ලෝකයේම මනසේ තමන්ගේ මනසේ උපදින ගති ස්පර්ශ ආයතන හය අතුරු කර කරයි පවතින්නේ. ස්පර්ශ ආයතන හයේ යටි ජීවත් වෙන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයෙන් මිදලා ස්පර්ශ ආයතන හයේ ජීවත් වෙනවා නෙවෙයි. ස්පර්ශ ආයතන හයෙන් සතුටු වෙනවා නෙවෙයි. ඒ නිසා තමන්ගේ මනස තුළ ඇති වෙන සිතීකින් කියමින් තමන් තුළම ඉදුණු ධර්මයක් ඇතුළත සිහිනුවණින් දැකලා උපේක්ෂාවෙන් ජීවත් වෙන කෙනෙක්. මේක ලෝකයේ තුළ අසාමාන්‍ය සිද්ධියක්. ලෝකයේට හිතන්නවත් බැරි දර්ශනයක් මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ මුළු ලෝකයේම තමන්ගේ මනස ස්පර්ශ ආයතන හය මත පිහිට කරගෙන ජීවත් වෙන්නේ. ඒකයි ලෝකය කියලා කියන්නේ. අත්තේ මේ වික්කවේ
ඒ ධම්මා ලෝක අනුපරිවර්තಂತಿ ලෝකෝචක්ක ධර්මී අනුපරිවර්තಂತಿ මේ ලෝකයේ ධර්මතා අටක් තියෙනවා ලෝකයාද ඒ ධර්මතා අටන් කියනවා ලාභ ලාභයසයිස නිද්දක සතුසපදු ලෝකයේ සහ ලෝකයා කියන කාරණාව මේ කරන්නේ නැහැ ලෝකය කියන එක නිර්මාණය වෙන්නේ පෙනෙන දේ මත නෙමෙයි පෙනෙනකොට පෙනෙන දේ මත කාමසාගත ආශ්‍රව නම් මට හම්බ වෙන්නේ ඒ ආශ්‍රයෙන් නම් පෙනෙන දේ මම අසුරු කරන මම කාම ලෝකේ නිර්මාණය කරගත්ත කෙනෙක් පෙනෙන දේ ආරම්භ රූප භව මට්ටමේ ආශ්‍රයක් නම් මට ලැබෙන්නේ ඒබඳු ආශ්‍රයකින් නම් පෙනෙන දේ අසුරු කරන්නේ මම රූප භව මට්ටමේ ජීවත් වෙන කෙනෙක් පෙනෙන දේ මත අරුප භව මට්ටමේ ආශ්‍රයක් නම් මට ඇති වෙන්නේ ඒබඳු ආශ්‍රය ධර්මයකින් නම් මම මේ පෙනෙන දේ අසුරු කරන්නේ මම අරුප භව මට්ටමේ ජීවත් වෙන කෙනෙක් පෙනෙන දේත් එක්ක මට අනාස්රව මට්ටමක් නම් හම්බ වෙන්නේ අනාස්රව මට්ටමේ චිත්තයි චිකටි කින්නම් මේක අසුරු කරන්නේ අසුරු වෙන්නේ අනාස්රවයි නම් අනාස්රව කියන්නේ මේක අසුරු වෙන්නේ එතකොට හැම වෙලාවෙම රූපේ අසුරු වෙන්නේ ශාස්ත්‍රව මට්ටමක කාම රූප ආරෝප කියන ශාස්ත්‍රව මට්ටම අනාස්රව මට්ටම කියලා කියන්නේ පෙනෙන දේ ආරම්භය තමගේ මනස උපදින ගති කිසිවක් සමග රූපයක බඳිනු කරන්නේ පෙනෙන ඇහෙන මේ ස්පර්ශ ආයතන හය සමග බඳිනු කරන්නේ ඒකට අනාස්රවයි කියන්නේ එතකොට රූප ස්පර්ශ ආයතන හය කිසිම ගතියකින් රහතන් වහන්සේ වයින්න බෑ ඒකයි ලෝකයට රහතන් වහන්සේ කියන එක කියන්න බැරි මෙන්න මේ වගේ කියලා ඕගලන්ට පුළුවන් අපිට පුළුවන් ස්පර්ශ ආයතන හයට හම්බෙච්ච දෙයක් ගැන කියන්න මෙන්න මේ වගේ කියලා අපිට හම් වෙන ස්පර්ශ ආයතන හයෙන් එකම ආයතනයකටත් අයිති නැති ගතියන රහතන වහන්සේ කියලා කියන්නේ. අපි කොහොමද රහතන වහන්සේ කෙනෙකු අර්ථ දක්වන්නේ අපේ අධ්‍යක්ෂින්? අධ්‍යක්ෂින්නේ බෑ. අර්ථ දක්වන්නේ බෑ. ඒකට කියනවා මොකද්ද? මේ සංකංගච්ඡති. සංඛ්‍යාවට යන්නේ. එයා මිනිස්සෙකුත් නෙවෙයි, දෙවියෙකුත් නෙවෙයි, බ්‍රහ්මයෙකුත් නෙවෙයි, යක්ෂයෙකුත් නෙවෙයි, ප්‍රේත අසුර නෙවෙයි, තිරිසන් කිසි කෙනෙක් නෙවෙයි. ලෝකෙ කෙනෙක් නෙවෙයි. එච්චරයි. ඉතින් ඒ නිසා මෙතනදී කාරණාව තේරුම් ගන්න ඕනේ අපි මේ සම්පූර්ණ මනෝමය කියන්නේ මානසික විද්‍යාවක් ගැනයි මේ පෙන්වන්නේ. ඉතාම සියු දර්ශනයක් ගැන මේක භෞතික ද්‍රව්‍ය කාරණයක පරිලෝකන කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ රූපේ කඩ කඩා බලලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක එපා කියන එක නෙමෙයි. මේ රළු පාත්‍රික මොන්ටිසෝරි මට්ටමේ වැඩ මේ පෙනෙන දේ අරඹය මේ වගේ විශාල දර්ශනයකට එන්න අද්ද රළු මට්ටමේ කෙලෙස අඩු කරගන්නයි තමයි මම මේක රූපකලාප කරන්නේ බින්දින් බලන්නේ ඒක ඉතාම ප්‍රාථමික මට්ටමේ වැඩ අන්තිමට කෙරුවට ගියාම ඉතාම සිවුන් දැකීම මාත්‍රකින් මෙහෙම දර්ශනය දැකීම මාත්‍රයකින්ුයි අපි බැඳිලා තියෙන්නේ දැකීම මාත්‍රයකින්මයි ලැබෙන්නේ. වර්ධියට දැකීම මාත්‍රයකින්මයි සසරට බැඳුනේ, විවර්ධිය දැකීම මාත්‍රයකින්මයි සසරට ලැබෙන්නේ. කියලා සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා දර්ශනයක් මත මිසක පදනම් වෙලා තියෙන්නේ ඇලීම සහ ඒ කියන්නේ ගැළවීම සහ නිවීම ස්කන්ධ මත නෙවෙයි. කියලා තමයි තරම් සියුම් සිද්ධාන්තයක තියෙන්නේ.
සාමාන්‍යයෙන් අපිට පටන් ගන්නවා මේ මාධ්‍ය කාරණේට අදාළව ප්‍රශ්නකට වඩා තේරුම් ගන්න පුළුවන් ඉතාම පහසු උදාහරණයක් වශයෙන් හම්බෙච්ච තැන මට දෙන්න ඕනනවා. මම එක දවසක් ඉස්සරහ මේ දේවල් විතර විතර මෙනේ වෙන නිසා එක දවසක් පාරේදී මම අවත වටපිටාව බල බල යනකොට වාහනේ මට කොපාරණේ කියන දෙයක් තමයි වටපිටාවේ කියන කඩවලවල බෝඩ් එකේම දැක්ක තැනින් කියවනවා. හැබැයි කියවන්න නැතුව ඉන්න පුළුවන් මේක දිහා බලලා කිසිම විදිහකින් බෑ කියන එක තේරිච්ච ගමන් මම මේ මනස කියපු ඒක කාරණාවක් තමයි අපිට කියවන්න පුළුවන් උනේ කොහොමද කියලා. කියවන්න පුළුවන් උනේ යම් දවසක අපේ ජීවිතය අවශ්‍යතාවයක් කියලා අපි හිතාගෙන ආපු සම්මත ලෝකෙක අපි අපුරු ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න කලින් මේ මොඩ් එක දිහා බලුවම අපිට කිසිම අරුතක් දෙන්නේ නැහැ. නිකම්ම නිකම් වර්ණ මාත්‍රයක් චිත්‍රයක් විතරයි. නමුත් අපි ඉගෙන ගත්ත දායකල අපි මෙතෙක් ගන්න ඉතින් මේ කියන්නේ අපිට උමනා වෙලාවට පාවිච්චි කරන්න මේ දැනුම එකතු කරගත්තේ ඒ නිසා මේ අභිනෝදේ තමයි දැන් කරගෙන යන්නේ කියලා එදා තමයි මම අත්දැක්කේ. එහෙම දැන් මේ මේක අපේ සීමාවන් ඉක්මවා මේ ධර්මතාවයේ සිද්ධ වෙනවා. බලනකොට පුළුවන් නම් අර රෝසිය දින අපුර ඉලක්කම දිහා ඉලක්කම කියන්නේ නැතුව බලන්න පුළුවන් නම් කිසිම කෙනෙකුට අන්න අපිට හිතා ගන්න බෑ දෙහිම ගන්න. ඒක අපුර ගියාවත් අපිට බලන්න බෑ හදවතින් හිතෙන් නොකියෙවි. ඕක මම අත්දැක්කේ එකම මොහොතකට වෙලාවක් එදා මම ආපහු විතර බලනකොට අපි මේ දෙකල් හිතන්නේ කියා මේ දේවල් අපි කරේ අපේ උමනාවට අපිට ඕන වෙලාවට ප්‍රයෝජන ගන්න කියලා. ඒ අන්තිමට ඒ අපි ලෝකයෙන් තුලින් ගත ධර්මදානික අපේ සියලු සීමා විස්මවා ගිහිල්ලා කියන එක එදා හොඳට අත්දැකීමක් ලැබුණාට දැන් අද උනත් එන්නට පුළුවන් කීපයක් දැන් කියලා.
ඔකේ බලන්න. උගරතොල සිද්ධියක නෙමෙයි. සමතකමතහනක් වඩලා ඔබතුමා කියපු දැනට එන්න පුළුවන් ඕනම කෙනෙකුට. මේක පේනකොට අදහස් නොකරන දින දැනකට. නමුත් අසීරු කාරණාව මේක නෙවෙයි. මොකද්ද? ඉතාමත් සීම කාරණාව. මේක පේනකොට 12යි කියන ඉලක්කමත් හිතෙද්දි හිතෙනවත් එක්ක මේකට ගැට ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක අසීරු. නොහිතන කම ගන්න පුළුවන් සමතකින්. බුද්ධ චිත්ත සමතයක් වැඩුවහම මේවා දැන් බලුවට අදහස් නොනොත දෙන්න මත්තම ගන්නෑ. ඒක එක. ඒක ඕනම සම්පතියක් තියුණුට බාරිතා කළාම අපේ මේ සිහි වෙන ගතිය නවත්තන්න පුළුවන් සම්පතේ ලක්ෂණය. රාග විරාග චේතන මුත්‍මය රූප දැක්කට මට රාග දේස අදහස් නූප දෙන්න පුළුවන්. මේව දැක්ක තුල දොරවල් දේවල් දලාවල් අදහස් නූප දෙන්න ගන්නෑ සම්පතය. නමුත් ඒ තත් වල සියුම් කියලා හොඳට දකින්න එක දෙයක් පෙනෙනවා පෙනෙනවත් එක්කම 12 කියන අදාගොත් එනවා. එද්දි මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් නෝන ඒක නූප දෙන එකට වඩා උපද්දලක් ඇලෙන්නේ නැති එක බලවත් ඉතාමත් සියුම් ඒක කරන්න කියලා සම්මාදී කියලා කියනවා. සම්මතේ මේ තාසනේ දැහැර කිසි කෙනෙකුට ඒක කරන්න බෑ.
ඇහෙන
වචන කනට එනකොට පෙර මුදුත් දැන්නේ තෝ ඉන්න කාලේ අපි ඒකන අර්ථයක් උපදව ගන්න නැහැ දුක්ඛ කියන දෙන්නේ නැහැ. නමුත් දැන් අපි දුක් විඳිනවා සතුට වෙනවා කියන තරම දර්ශනයෙන් හම්බ වෙන හැටි තරම් මම ඒකද ඕනේ හරි මම කියන්නේ කරේ මම ඒක නැහැ කියන්නේ හරි ඒක එහෙම තමයි අපිට ක්‍රම ක්‍රම යන්න ඕනේ. නමුත් මම මතක් කළේ ඔය තත්ත්වයේ තරම් අපහසු නැහැ. නමුත් මේ ශාසනයේ දර්ශනය කෙනෙකුට සිහුම් මේ ඕකෙද දෝෂයක් වෙන්නේ නැහැ. මේ සාසන බැහැර කෙනෙකුට මට මම දෙන රාහත් වෙලා මම දෙයාපත කරගත්තා මට පුළුවන් මේ කිසිම අදහසක් ඇතු වෙන්නේ නැතු වෙන්නේ කියන මට්ටමකට ඉන්න පුළුවන්. සමාහයට මේ භවනා කරලා හිත දියුණු කර සාමාන්‍ය මට්ටමේ භවනා කරපු කෙනෙකුට ඉන්න පුළුවන් අදහස්. මොකද මං ගිහිලා තියෙනවා ඔබතුමා කියන විදිහට බෝඩ් දිහා බලපලා කිසිම අදහසක් ඇති නොවන විදිහට. නමුත් මම දැනගත්තා ඒ වාට තාම අවිද්‍යාව හැදවිලා නැහැ කියන එක මට හම් වෙලා තියෙනවා ඒකේ. හරි නෑ ඒක හරි. නමුත් අන්තිමට මට තේරෙන එකම දේ තමයි විද්‍යාව කියන්නේ මොකක්ද? ලෝකෙන් පලා යෑම නෙමෙයි කියන්නේ. අරක ලෝකෙන් පලා යෑම කියලා මම දකිනවා. මේ පේන දෙයට මූ කිසිම දෙයක් හිතෙන්නේ නැහැ කියන උට ඔබතුමාලට පේනකොට 9යි වෙලාව කියලා හිතෙනවා මට හිතෙන්නේ නැහැ. මම ඔබතුමාලගේ මානසික මට්ටමින් පලා ගිහිල්ලා නේ තියෙන්නේ. නමුත් ඔබතුමාලගේ මානසික මට්ටමින් ලෝකෙම ඉන්න ලෝකෙට එකතු නැහැ. ඔබතුමාලා නමයි කියලා හිතනවා මාත් නමයි කියලා හිතනවා. හැබැයි ඕගලන්ට වඩා වෙනස් වෙනවා. ඕගලෝ නමයි කියන එක එකෙන් දකින්නකොට මම නමයි කියන එක දකින්නොත් ඒක වෙනම සිද්ධියක් කියලා නිසි. ලෝකයේ තුලින ලෝකෙ දෙක තුනයි. ලෝකෙ බලයම නෙමෙයි. ලෝකයේ තුලම ඉන්නවා නම් ලෝකෙ දෙක තුනයි. ඒකයි ගොඩක් වැදගත්. එහෙනම් මම අද දවසේ දේශනාව අවසන් කරන්න ඕතන තව ටිකක් හිතන්න කියලා මතක් කරනවා. ඒ හිතේම පාපයක් නෙවෙයි අවදක් නෙවෙයි ඔබලන්ට ඕන දෙයක් හිතන්න පුළුවන්. මම අවසන් කළේ ඔබතුමන්ට අහන ඒක උත්තර දෙන්න නැහැ කම නිසා නෙවෙයි මම අපෝ යන්න තියෙන නිසා. මේ අනිත් ඕනම වෙලාවක මම අද කැමතියි. එහෙ කියන කෙනෙකුට වඩා තර්කානුකූලව ඒ කියන්නේ යමක් තේරුම් ගන්න ඕනමාවේ තර්ක කරන හාරන අවසන කෙනෙකුට මම ගොඩක් කැමතියි. මොකද මම කතා කරනදී බොරු කරන්න පුළුවන් නම් වැරදි කියලා පෙන්වන්න පුළුවන් නම් මම දකින්නේ ඒක සත්පුරුෂකමක් කියලා. මම කවදාවත් ඒ අසත්පුරුෂ කියලා හිතන්නේ නැහැ. මේ මොකද මම හරි කියලා හිතාගෙන ඉන්නදී බොරු කළ පෙන්වන්න පුළුවන් නම් ඒක බොරු හින්දාද? එයා ඔබ වහන්සේ කියන දේ තුළ බොරුවක් තියෙනවා කියලා මට ඇත්තක් පෙන්වලා තියෙනවා. ඒ හින්දා නුවණැති කෙනෙක්ගේ ස්වභාවය තමයි ඇත්තක් කියනව කවදාවත් ගැටෙන්නේ. ඔයගොල්ලෝ කිසිසේ කවදාවත් ඔයගොල්ලෝ ධර්ම දේශනා කරන සාකච්ඡා කරනකොට මං කියන දේට වඩා ඔබකින් යමක් පෙන්ව ගන්න පුළුවන්කමක් තියෙනම් ඕන විලාස කියන්නේ. ඒ තුළ මම පහත් කොට සිටින කෙනෙක් නෙවෙයි. ඒ වගේම ද්වේෂ සහගතව මාව පහ ගන්න වෙන කෙනෙක් කියලා හිතන කෙනෙක් නෙවෙයි. මම ඉන්න තැනින් මට එන්න මංගාව වැරද්දක් තියෙන එකේ අඩුවක් වෙන්නත් තවත් කල්යාණ මිත්‍රයෙක් ඉතිං දකිනවා. මේක ඒතර වෙනවා. ඒ නිසා නමුත් මම හිතනවා මම ගුණාන්තරට මේ දේශනාව මම කරන්නේ බුද්ධ දේශනාවට අනුගතවයි. ඒක සත්‍ය නම් මම හිතන්නේ සත්‍ය නම් ඒක එහෙම නෙවෙයි කියලා කියන්න බැරි වෙනවා. එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් නම් පුළුවන් උනේ පුළුවන්කම තිබුණු හින්දානේ. ඉතින් ඒකට ගැටෙන්න නෙවෙයි සාධ කියලා කිව්වන්න ඕනේ. ඒ හින්දා ඕනම දවසක විචාරශීලී වහන්න විචාරශීලී ප්‍රශ්න කරන්න තර්ක කරන්න මගේ ස්වභාවයක් තියෙනවා. මම නොදන්නවන යමක්. මොකද මම දන්නවා ඔගොල්ලෝ දන්නවා කියලා. මම මට සර්වකතා ඥානෙ නැහැ කියලා. ඒ හින්දා මම මේ වචනේ මේ කාරණාව දන්නේ නැහැ කියලා කියන මම ලැජ්ජ වෙන්නේ. මම ඒ වෙනුවට බොරුවක් බලන්න කවදාවත් කියන්නේ නැහැ. මම නොදන්න යමක් තිබුණොත් මම කියන මහත්ය නෝන මම ඒක දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. මම අනන්තවත් කිච්චන් තියෙනවා. ඒක මම හිතන්නේ සියල්ල දන්නවා වගේ එන්නේ එකට වඩා හොඳයි කියලා මම හිතන්නේ. ඒ කියන්නේ නොදැන දන්නවා වගේ පෙන්වන එකට වඩා නොදන්නා දේ නොදන්නා කියන එක හරි ශ්‍රේෂ්ඨයි. ඒ හින්දා ඕනෝ විලාකද ඕනෝ ප්‍රශ්නයක් අහන්නේ දන්නවා නම් උත්තර දෙනවා දන්නත් නැහැ. ඒ හින්දා සමාධිනා තමයි තේරුම් ගන්නයි. ඔහොම වන්දනා කරගන්න ඒකම අපි මතක් කරගන්න ඕනේ අද දවසේදී. අපි මේ යහපත් අපිට උදා කරගන්න හම්බුනේ අපේ ඥාන රූප සිංහ මැතිතුමා. ඒ වගේම එතුමා එක්ක සිබි ආයතනයේ අය. ඒ වගේම අපේ සංගත මහත්මයාත් මාත් දෙකත් මාත් ඒ වගේම එතුමා පාත්තුරු සියලු දෙනාම නිසයි. ඉතින් හැම දෙනාටම මේ සිද්ධ කරගත්තව සියලු කුසලයන් හැම දෙනාගේ නම් නැසී කාලයාත්‍රා කළා වූ ඒ තරම් මේ කුසල ධර්ම සිද්ධ කරගන්න ඕගොල්ලන් මෙතෙන්ට එන්න ඉඳ අවස්ථාව සලසලා ජීවන් රෝල්වල සිටියා වූ අයගේ හැම දිනාගේ මම නිසි කාලය යාත්‍රා කළව සියලු ඥාති මුනිතුන් අනුමෝදන් වූ සුපීසෝපත්ත නිවන් සම්සෙච්චා දිය සාදු කියලා කියනවා. ඒ වගේම මේ තුම සියලු දෙනාට මේ කුසල ධර්ම හේතු කරගෙන සතර වසන තුරු සාපපාසාදී දීක විදිහට අසන් දීක භාවයක්පත් වී බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා නිවී සංසකම් වැඩවදාල උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම දේශනාව හේතුපදිස්සියම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම